pensando. දෙදහස් දහට වසරේ එකොළොස්වැනි මාසේ විසිවෙනිදා භාවනා වැඩසටහන. මුලින්ම තමන් තේරුම් ගත කාරණයක් තමයි තේරුම් ගත යුතු කාරණයක් තමයි අපි තාම ජරා මරණ ඉක්ම වූ නැති අය කියන එක. කුමක්ද තේරුම් ගන්න ඕන? ජරා මරණ ඉක්මවල නැහැ කියලා. සතර අපාය ඉක්මවල නැහැ කියලා මිනිස්සු තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? එයා එයාගේ සතර අපායෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. ජරා මරණ වලින් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ලෝකෙට හසු වෙලා ලෝකයේ සමග තර්ක වාද විවාද වල පැටලිලා ජීවත් වෙනවා. මුලින් මන්නේ දේ වටහා ගත්තනම් තමාට අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. මම සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේ කියන අවශ්‍යතාවය. මේ භවයෙන් පස්සේ ඊළඟ භවය නෙමෙයි සංසාරේ කවදක හෝ සතර අපායට වැටේ කියන ඒ බය තේරුම් අරගෙන ඒ බයෙන් නිදහස් වෙන්න ඕන. ඒ බයෙන් නිදහස් වෙන්න නම් ඒකාන්ත වශයෙන්ම ලෝභ ද්වේෂ මෝහ කියන මෙන්න මේ අකුසල මූල අකුසල ධර්ම 100ට වැඩි ප්‍රතිශතයක් 100ට 50කට 60කට 75කට වැඩි ප්‍රතිශතයක් ඉවත් කළ යුතුයි. වැඩි ප්‍රතිශතයේ තිබුණොත් කෙනෙක්ගේ ජීවිතයේ ලෝභ ද්වේෂ මෝහ එයා වැදගෙන යන්නේ අපාය පැත්තට. වැඩි ප්‍රතිශතයේ තිබුණොත් කුසල ධර්මය අලෝභ අද්වේෂය අමෝහය එයා වැදගෙන යන්නේ සුගතිගාමී පැත්තට. තමන්ගේ හිත කිරල මැනල තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සිත්වලටත් මීටර් හයි කරලා තියනවා වගේ තමයි අනාගතයේදී දැනටත් තියෙනවා. පරේෂණ මගින් කෙනෙක්ගේ හිතක තියෙන ලෝභ ද්වේෂ මෝහයේ ප්‍රමාණය කියන්න පුළුවන්. ඒ මැෂින් එකක් මෙහෙටත් ගේන්න උමනාව තියෙනවා. හැබැයි මිල වැඩි 1,07,08ක් විතර වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනයක් තියෙනවා. කෙනෙකුගේ තියෙන හරියටම ලෝභ දේශ මොහොය පරිමාව කියන්න පුළුවන්. මෙයාට මෙච්චර මෙන්න මේ 100 ප්‍රතිශතයකින් මේ කෙලෙස් තියෙනවා. මේ ආවේග තියෙනවා. ඉදිරියේදී ඒක හොර කරන්න බැරි වෙනවා. ඒව ගොඩාක් ලෝකේ නිෂ්පාදනය කරේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හොයන්නම නෙමෙයි. මේ හමුදා පොලිසිය පැත්තේ ප්‍රයෝජනය සඳහා මේ හොරුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හරිතොරතුරු ලබා ගැනීම සඳහා ඒ තාක්ෂණ යොමු මේ පැත්තට. නමුත් ඒ පැත්තෙන් කොහොම හරි සියලුම මිනිසුන්ගේ මානසික ස්වභාවයන් පරීක්ෂණය කරන්න මට්ටමට ඒක දැන් දියුණු වෙමින් පවතිනවා. නිවන් දැකපු මිනිස්සු ගැනත් කියන්න පුළුවන්කම ලැබෙනවා අනාගතයේදී මේ යන්ත්‍රෝපකරණ වලට. මොකද හේතුව ඒ යන්ත්‍රෝපකරණ වලින්ම සොයා ගන්නවා මේ සාමාන්‍ය මිනිස් තලයේ නැති ශක්ති ධාරාවන්, මානසික ධාරාවක් මෙයා ළඟ තියෙනවා කියලා. ඒක ඔයගොල්ලන්ට කියන්නේ නිව් එනර්ජි කියලා කියනවා. අලුත් ශක්ති ධාරාවන්, අලුත් ස්වභාවයන් තියෙනවා. මෙන්න මේවා පිටින්නේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන අයට කියලා. මම හිතන්නේ එහෙම වුණොත් වාස් අපේ අය පිළිගන්නේවි තම තමන්ගේ තියෙන දුර්වලතා. මොකද කැමරාවෙන් ෆොටෝ එකක් හරි ගහලා දුන්නාම පිළිගන්නේ නැත්නම් ඒකත් කියයි මැෂින් එක බොරු කියලා. එහෙම ඉතින් මැෂින් එක බොරු කියන්න ගියොත් එහෙම වුණොත් අපිට අර ECG report එකත් බොරු කියන්න වෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැනේ පිටින් ශරීරේ මෙයාගේ ECG report එක මොන වගේද කියලා නේද? අපි ඒක මැෂින් එකට දාලා ගත්තාම තමයි අපි කියන්නේ මෙයාට මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ නිසා අපි දිහා බලන්න පුරුදු වෙන්න ඕන. අපි අපේ තියෙන මානසික ස්වභාවයන් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. අඩුපාඩුකම් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. තමන්ගේ යහපත වෙනුවෙන්, තමන්ගේ නිවන වෙනුවෙන්, තමන්ගේ ගැලවීම වෙනුවෙන් තමන් උත්සාහ කරන්න ඕන. මම පිළිතුරු මෙන්න මේ කතාව කියලා ඇති. මම මේ ධර්මයේ සොයාගෙන මේ රටේ හැම තැනම ඇවිද්දා. තුමන මේ රට ඇත්තරලත් මං හිමාලයට යන්නත් ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. හැබැයි ගියේ නෑ. ඒ කාලෙදී විවිධ දර්ශන මතවාද ඉදිරිපත් කරන මිනිස්සු හිටියා. මට හම්බ වුණා. හැබැයි ඒ කිසිම මිනිස්සෙකුට ඔබ වැරදි කියලා මට ඇඟිල්ල දික් කරන්න බෑ. ඇයි? මට ඍජුවම ඔබ වැරදි කියලා ඇඟිල්ල දික් කරන්න බෑ. ඇයි? ඒ මිනිස්සයා පෙරලා මගෙන් ඇහුවොත් මොකද්ද හරි දේ කියලා. එවකට මට කියන්න දෙයක් තිබුණේ නෑ. එහෙම වුණොත් මම අසරණ වෙනවා. බොරුවට කියන්න පුළුවන් මනස්කාත්තේ අකර පොත බලන්න, මේ පොත බලන්න, මේ ගමන යන්න, අර පොත කියවන්න, ත්‍රිපිටකය අනුගමනය කරන්න කියලා ඔහොම කියන්න පුළුවන්. එහෙම කිව්වට ඒක ප්‍රායෝගික යථාර්ථයක් හෘදයට ගැලපෙන දෙයක් නෙමෙයි. මේ මිනිස්සු අහන්නේ ඍජු වහන්නේ. එහෙනම් හරි දේ මොකද්ද? ප්‍රත්‍යක්ෂතාවයෙන් උත්තර දෙන්න ඕන. එවකට මට ඒ හැකියාව තිබුණේ නැහැ. කිසිම මිනිස්සෙකුට ඔබ වැරදි කියලා ඇඟිල්ල දික් කරන්න. හැබැයි මම එක මිනිස්සෙකුට හරි අපූර්ව කේමනක් කියලා ඒ කේමන මේ පිනතන කියලා තියෙනවා. ඒකෙන් නමුත් යමක් ගන්න පිනතුන් නැවත මතක් කරන්න. ඒ මිනිස්සයාව මාව පරීක්ෂා කරන්න, මාව බිම වාඩි කරවලා ඒ මිනිස්සයාව ඉහළක ඉඳගෙන යම්කිසි දේශනයක් කළා. පැයක පමණ දේශනයක් කළා. මම ශ්‍රවණය කරගෙනත් හිටියා. නැගිටලා මං ඉතින් උපාසක මාත්‍ය මම ගිහින් එන්නම් කියලා පිටත් වෙලා ආවා. එනකොට මේ මිනිස්සයා ආයි මගට දුවගෙන ආවා. මගට දුවගෙන ඇවිල්ලා මට කියනවා, ඔබ වහන්සේ හොඳයිනේ කියලා කිව්වා. මං අහුව ඇයි හොඳ? නෑ අර මං උඩ ඉද්දි ඔබ වහන්සේ බිම ඉඳගෙන අහගෙන හිටියනේ. දැන් ඕම ඉන්නේ වෙන හම්දුනු කෙනෙක් නැගිටලා පුටුවෙන් උස්සලා ගහනවා පොළොවේ. ඔබ වහන්සේ හොඳයි, මම උඩ ඉඳලා ඔබ වහන්සේ බිම ඉඳගෙන බණ ටික ඇහුවා. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. බලනකොට මේ මනුස්සයා කරලා තියෙන මම පරීක්ෂා කරන්න. හා ඒ පරීක්ෂණයට එයාට ඉඩ දුන්නම පරීක්ෂණ කළාට එයා ලොකු කෙනෙක් නෙමෙයි. මං කිව්වා ඔබ වැරදි කියලා මම දන්නවා. ඒත් මම අද ඔබට වැරදි කියලා කියන්නේ කිව්වා. මගරත් දුවගෙන ආපු නිසා කිව්වේ මම දන්නවා ඔබ වැරදි කියලා. ඒ කියන්නේ උඩ ඉඳන් බන කියපු එක නෙමෙයි, කියපු ටිකේ කිසි තේරුමක් නැහැ කියලා මම දන්නවා. අර්ථයක් නැහැ කියලා දන්නවා. අකක් මුලක් නැහැ කියලා මම දන්නවා. හැබැයි මට තාම බෑ ඔබට වැරදි කියලා කියන්න. මම කියන්නේ නැහැ ඔබට වැරදි කියලා. වැරදි කියලා මම දන්නවා. හැබැයි වැරදි කියලා මම ඔබට ඇඟිල්ල දික්වන්න චෝදනා කරන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු අහනවා, ඒ ඇයි? ඔබ පෙරලා මගෙන් විමසුවොත් එහෙනම් මොකද්ද හරි දෙය කියලා මට දෙන්න උත්තරයක් නෑ. ඒ පුජ්‍යලත් මේ ගිහියෙක් වුණාට මේ සෑහෙන පිරිසක් හදාගෙන දහස් ගානක පිරිසක් ඉන්න මේ දේශකේ මං හරි දේ හොයාගත්ත දවසක ඇවිල්ලා ඔබේ මූණ ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක දිහා බලාගෙන දබර ඇඟිල්ල දිගු කළා. මම කියනවා ඔබට ඔබ වැරදි කියලා. කවදටද කියන්නේ? හරි දේ සොයාගෙන ආපු දවසට. ඔබත් කාට හරි චෝදනා කරනකොට ඔය ක්‍රමේ භාවිතා කරන්න. ආනන්ද හැමදාගේ ක්‍රමේ භාවිතා කරන්න. හරි දේ හොයාගෙන ඇවිල්ලා ඇඟිල්ල දික් කළා. ඒක වැරදි නම් වැරදි කියලා කියන්න ඕන හරියට. ඍජුව උජිපටිපන්නව ඥායපටිපන්නව ඒක හරියට කියන්නේ. ලෝභ ද්වේෂ මොහ දුරු කරලා ඇවිල්ලා. ඉතින් ඇත්තටම කාලයත් එක්ක මේකට ඵලයක් නැහැ, ස්ථාවරයක් නැහැ, මොකවත් නැහැ. මේක කිසිම ලෝකේ සම්මත මිනිස්සු හිතාගෙන ඉන්න ඵලයක් මෙතන නැහැ. දැන් ලෝකේ පුහුදුන් මිනිස්සු හිතාගෙන ඉන්නෝනේ සෝහන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා. එහෙම එකක් මෙතන නැහැ. මිනිස්සු නොහඳුනන දෙයක් අවබෝධ කරගත්තා. එච්චරයි උත්තරේ. මොකද මිනිසුන්ට විශ්ය නොවන දෙයක්, මිනිස්සු නොහඳුනන දෙයක් අවබෝධ කරගත්තා. කවුද? විවාහාරක නමින් ඇවිලි පිටිය ආනන්ද කියලා හාමුදුරු කෙනෙක්. ඊට පස්සේ ඒ ශක්තිය තුළින් හරි දේ හරියට දකින්න පුළුවන්, වැරදි දේ වැරදි විදිහට දකින්න පුළුවන් දර්ශන සම්පත්තියක් තියෙනවා. මේ දර්ශන සම්පත්තියක් තරම් මේ මනුස්සයව හම්බෙන්න ගියා. ඊට පස්සේ කාලෙක ගිහිල්ලා මම අර වැඩේ මට මතක් වෙනවා. ඒ මනුස්සයටත් ඒ වැඩේ මතකයි. අර කලින් හරි වැරද්ද කියන්න එන දවස මම එදා ගිහිල්ලා හරියට හිටගෙන ඇඟිල්ල දිගු කරලා කිව්වා, මම අද කියනවා ඔබ වැරදි. අර මනුස්සයත් ඇතෑරියේ නෑ, අරකම මතක තියාගෙන හිටියා. හරි, එහෙනම් මොකද්ද හරි දේ කියලා ඒ මනුස්සයත් ඇහුවා. කොහොමද වැඩේ? හරි දේ කියන්න, ලෑස්ති වෙන්න, අහන්න. දැන් මනුස්සයට නිකන් තර්ක කරන්න බෑ මහත් එක්ක. මනුස්සය ළඟ ඉන්නවා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ලොකු ගෝලයෝ ඉන්නවා. ත්‍රිපිටකයේ හොඳට කියපු අභිධර්මයේ පිළිබඳව හොඳ ආචාර්යවරු වගේ උගතුන් විද්වතුන් ටිකක් ඉන්නවා මිනිස්සෙගේ දෙවෙනි තුන්වෙනි කණ්ඩායම්වල. ඔක්කොටම කෝල් කරලා ගෙන්නවා. දැන් හිතන්නකෝ කොහොමද යුද්ධ කියලා. මම තනියේ අර පැත්තේ 15ක් 20ක් විතර මාත් එක්ක තර්කේ. හැබැයි අර ගුරුන් වහන්සේත් එක්ක මම ලොකු සංවාදයක් ගියපු අතීත සිද්ධියත් එක්ක මගේ ගැන යම්කිසි පැහැදීමක් අවබෝධයකුත් එක්ක තිබුණු හැඳින්ින්කම නිසා මේ ගුරුවරයා වෙනම මධ්‍යස්ථ තැනක ඉඳන් බලනවා. අලුතින් මාපු ගෝලියෝ ටික තර්කානුකූලව ගස්ඨණය වෙනවා විතරයි. ගෝලියෝ ටික අවසානයේ කිව්ව පැය 4ක විතර තර්ක වාද විවාදයකින් පස්සේ ගෝලියෝ ටික කිව්වා අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් මම කව එන අපි මේක නතර කරමු. අරගොල්ලෝ ඔක්කොටම තරහා ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලෝ කතා කරනවා, කටවල් පිහිදානවා, දාඩිය පිහිදානවා, එළියට යනවා, මෙහෙනවා, කැහිපොට කඩනවා, කැහිපොට ගහනවා, තරහා ගියාම මට ඒ ප්‍රශ්න නෑ මොකවත්. ඒව අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නෑ. එහෙනම් කව එන අපි නතර කරමු මේක. තමන්ගේ හිටපු ගෝලියෝ සියලු දෙනාටම තරු වෙසි වෙන්න වැඩක් කළා ගුරුන් වහන්සේ. ඒගොල්ලගේ ගුරුන් වහන්සේ ඉක්මනින්ම බිමට තිබිච්ච ඇතිරිල්ලක් එලලා පසක පිහිටවල වන්දනා කරලා කිව්වා නෑ මට දින ඔබ වහන්සේගෙන් ගන්න දෙයක්. කොහොමද වැඩේ? ගෝලේ ඔක්කොම ටික කියද්දී අපිට නෑ ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් කියලා ඒ සියලු දෙනාගේම ගුරුන් වහන්සේ ප්‍රධානිය නැගිටලා කියනවා, වැඳලා කියනවා මට තියෙන ඔබ වහන්සේගෙන් ගන්න දෙයක්. මං කිව්වා එන ලෑස්ති වෙන්න. එච්චරයි. ඒ මනුස්සයාට මම හැන්දෑවේ 6 ඉඳලා උදෑසන මාර්ට් 6ට විතර ඒ අවබෝධයේ පහළ වෙනකම්ම සරුව රාත්‍රික දේශනයක් කළා. මම පුංචි වීඩියෝ එකකුත් දැම්මයි මිනිස්සයාගේ පොඩි සටහනකුත්. දැන් ගොඩක් වයසයි. ඒක මීට අවුරුදු 10කට විතර කලින් කරපු දෙයක්. ඒ මිනිස්සෙන්වත් අවුරුදු ඒ දවස්වල 65ක් 70ක් වගේ වෙන්නේ තියෙන්නේ. ඒ මනුස්සයට සරුව රාත්‍රික දේශනයක්. ඒ මනුස්සයට විතරයි සිද්ධ කළා. සිද්ධ කළා ඒ මනුස්සගේ අවබෝධයන් ප්‍රමාණවත් පහළ කරගත්තට පස්සේ ඒ මනුස්සය මහා පුදුම විදියට ජීවිතේ අවබෝධයක් ගොඩනගාගෙන සතුටින් ජීවත් වෙන්න ඉගෙන ගත්තා. ඉතින් ඒ මනුස්සයාගේ ප්‍රසාදය, ගෞරවය ඉහළම තත්ත්වයෙන් එදා ඉඳලා අපිට දක්වන්න පුරුදු වුණා. අමුතින් අපි නම් ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ මිනිස්සයට පුළුවන් වෙන විදිහට මේ මිනිස්සය ගරු සත්කාර වන්දනාමාන වලින් විතරයි එහෙම කරනවා. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕන ඔබ විවේචකයෙක් විය යුතු, එහෙම නැත්නම් විනිශ්චයකරුවෙක් බවට පත්විය යුත්තේ මේ ශාසන ධර්මයේ කොතෙන්ට පැමිණිලාද? ඒ තමයි අඳුම තරමේ මාර්ගඵලයක් නිවනකටවත් පැමිණිලා තමයි තමන් විනිශ්චයකරුවෙක් වෙන්න ඕන. එහෙම නැතුව විනිශ්චයකරුවෙක් නොවිය යුතුයි. එහෙමනේ. එහෙම නැතුව විනිශ්චයකරුවෙ නොවිය යුතු, එයා සුදුස්සෙක් නෙමෙයිනේ. දැන් ගායනය පිළිබඳව දන්නේ නැති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට දැම්මහම කොහොමද ගායනය ගැන විනිශ්චය කරන්නේ? ගණිතය පිළිබඳව දන්නේ නැති කෙනෙක් ගණිතය පිළිබඳව විනිශ්චයකට දැම්මොත් එහෙම කොහොමද විනිශ්චය කරන්නේ? අවබෝධයක් නැති කෙනෙක් භාෂා ශාස්ත්‍රයෙන් පිළිබඳව දන්නේ නැති කෙනෙක් භාෂා ශාස්ත්‍රීය දෙයක් පිළිබඳව විනිශ්චය කර ගන්න බෑනේ. දැන් අපි ওই පොතක් හදන එකක් හරි අපි හරි වැරදි බලන්න හරි ව්‍යාකරණ බලන්න හරි අපි දෙන්නේ ඊට වඩා ඉහළ ඒ ශාස්ත්‍රීය දැනුම තියෙන මිනිස්සෙකට. එහෙම නැතුව ඉතින් ඒක ගැන දැනුම නැති මිනිස්සෙකට කොහොම දෙන්නද? ඒ වගේ මේ ශාසන ධර්මයේ අවබෝධය ගැන පරීක්ෂා කරන්න එන්න ඕන අවබෝධය ගැන තියෙන කෙනෙක්මයි. අවබෝධ නොවිච්ච අයට අවබෝධය වෙච්ච දෙයක් ගැන පරීක්ෂණ කරන්න බෑ. ඒ කියන්නේ යා වැරදි කියලා දැනගත්තත් ඒක වැරදි කියලා ප්‍රකාශ කරන්න අයිතිය නෑ. ඒකට හේතුව හරිදී විමසුවාම දන්නේ. දැන් මේ පාර වැරදි කියලා කියනවා. කියපු ගමන් ඊළඟට අහනවා එහෙනම් මොකද්ද හරි පාර? ඊට පස්සේ කියනවා හරි පාර මන් දන්නේ. ඒ වැඩක් නැහැ. තේරුණානේ? දැන් මම ගිහි කාලේ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලාට කියනවා ස්වාමීන් වහන්ස හිස බාලා ඉන්න හරි ලස්සනයිනේ හාමුදුරුවරු කියලා කියනවා පන්සලට ගිහිල්ලා. පාත්‍රේ දන්වල දන්න හරි ලස්සනයිනේ හාමුදුරුවරු පාත්‍රේ අරගෙන වඩිනකොට දන්වල දෙනකොට හරි ලස්සනයිනේ කියලා කියනවා. ඒක හාමුදුරු කෙනෙක් නිහඬව ඉතින් ඕක දිහා බලාගෙන ඉන්නවා. ටික දවසක් ඉඳලා උන්වහන්සේ මට කියනවා ඉතින් උඹ ඕක අපිට කියන්නේ උඹ කොල්ල බලපංකෝ. කරන්න ලේසිද පහසුද හොඳද කියලා. ඇත්ත වශයෙන්ම මේක මගේ හිත පතුලටම වැදුනා. ඇත්තනේ නම් මම මේ ගිහියෙක් වශයෙන් ඉඳගෙන කලිසංසවට ඇඳගෙන කොණ්ඩේ හැඩට කපාගෙන නේද ඈ ආයිත් අඳාගෙන ඉන්න ගමන් හාමුදුරුවන්ට කියනවා හිස බාන්න, පාත්‍රේ පාවිච්චි කරන්න, සිරප්පු දෙක නොදා යන්න කීකියා මම කියනවා. එතකොට ලස්සනයි හාමුදුරුවන්ට ගැළපෙනවා කීකේ උන්වහන්සේලාට විනයව ගන්න. ඇත්තෙන්ම එදා ඉඳලා ආයි මං කවදාවත් කිසිම කෙනෙකුට ඒක කියන්න ගියෙත් නෑ. ඊට පස්සේ මට අර කියපු එක හිතට වැදිලා මම ඒ දේවල් කරන්න පටන් ගත්තා. මහණුනාට පස්සේ පාත්‍රේ පාවිච්චි කරන්න පටන් ගත්තා, හිස බාර ඉන්න පටන් ගත්තා. එතකොට බලන්න කිව්වා. හැබැයි අර කියපු හාමුදුරුවෝ දැන් දැන් මම ඒ උපදේශය දුන්නාමඳුරෝ ඇත්තට වශයෙන්ම මම පෞගේ කාලේ ගිහිල්ලා බැලුවා උන්වහන්සේ දැන් හාමුදුරු කෙනෙක් නෙමෙයි උපපාවෙදි වෙලා. එම් පොරිය ආවිද කොහෙද ගිහිල්ලා? එම් අර හාමුදුරෝ උපදේශය දුන්නාමඳුරෝ ඒ උපදේශේ බාරගත්තේත් නැහැ. හැබැයි උපදේශය දුන්න කෙනා මහාන වෙලා ධර්මයේ දේශනා කරනවා. වාදෙනු පරහට තමා සම්මතේ පිහිටා. වාදෙනු පරහට තමා සම්මතේ පිහිටා. ඔබ අනිත් කෙනාට යමක් කියන්න ඔබ ඒ තුල පිහිටා. මහත්මා ගාන්ධි තුමා ළඟට ආවලු පැණි රස ගන්න ළමෙක්. මෙයා හරියට පැණි රස කනවා. අනේ මෙයාට උපදේශයක් දෙන්න පැණි රස කෑනේ වල කින්නේ කියලා. මහත්මා ගාන්ධිතුමා කිව්වලු මේ මට ඔබට අද උපදේශයක් දෙන්න බෑ කිව්වලු. පස්සේ දවසක එන්න කිව්වලු. සතියකින් විතර පස්සේ හා කිව්වලු. ආවා මොකද මේ මහත්මා ගාන්ධිතුමත් සෑහෙන පැණි රස කන එක්කනේ. ඉතින් ඒ මනුස්සයා කරලා තියෙන වැඩේ තමයි ඒ සතියේම පැණි රස නොකා ඉඳලා ඊට පස්සේ උපදේශයක් දුන්නලු. දරුවා මේ පැණි රස ශරීරයට අහිත කරයි, වැඩි පැණි රස කන්න එපා, ඒකෙන් වළකින්න කියලා ගුණාත්මක කෑම වර්ග එහෙම රසට කන්න කියලා උපදෙස් දුන්නලු. එහෙම දේවල් අපේ අය කරයිද? එහෙම පොඩි ළමයෙක් හරි ඇහුවොත් අම්මත් ඉතින් පැණි රස කකානේ අපිට කන්න එපා කියන්නේ. ඔබ ඉඳපන් පඬිත කන්නතු. ඔන්නෝක තමයි කියන්නේ. අපේ මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට පන්සිල් වැරදිලා එක ශික්ෂාපදයක් අඩුවෙන් සමාදන් වුණාලු හතරයි සමාදන් කරලා තියෙන්නේ ගුවන් විදුලියේදී. ගුවන් විදුලි නේද කියවලු හාමුදුරුවනේ හතරයි කියෙවුනේ පහක් කියෙවුනේ නැහැ කිව්වා. එකක් අන්න නැති එකේ මං හතරත් දෙකලු තියන්නේ ඔය. ඔය ඔය ඇති කිව්වලු. නෑ. ඔය ඇති කිව්වලු. දැන් අදත් තියෙන ගුවන් විදුලියට වඩින්න. මේ ඉතින් මට ඕක මතක් වුණා ඒ නිසා. ඒ නිවේදක මහත්මෙක් මයි කිව්වේ මට. ඇත්තනේ නැන් එක. හරි. සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තමන්ගේ සිත දමනය කර ගැනීම පාලනය කර ගැනීම හික්මවීම අවබෝධ කරවීම ආදී නොයෙකුත් වචන භාවිතා කරන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම අපිට මතක් කරන්නේ අපේ සිත අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරගන්න කියලා. ඉතින් මේක හරි අමාරු කාරණයක්. මේකට හරියට අව්‍යාජ ලෙස සිද්ධ යොමු වෙච්ච කෙනෙකුට විතරයි මේක කියන්න පුළුවන්. මේ ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. එහෙම නැතුව කියන්න අමාරුයි. දැන් අපි හිතමු ඔයාටන්ට රෙදි ගෑනලා දීලා පිරිසිදු වේවා කියලා මැද ඉන්න දුන්නොත් ඕක කරාම නිවන් දකින්නමයි කියලා කිව්වොත් ඔයාට ඕකේ විද්‍යාත්මක සිද්ධාන්ත අහනවද නැද්ද? අහනවා. ඕක කොහොම කළා කරන්න පුළුවන්ද? ඊට පස්සේ තර්කත් උපදවනවා. මේ එහෙනම් ඉතින් රෙදි මදින මිනිස්සු සෑහෙන්න නිවන් දකින්න ඕනනේ. නිවන් දකින්න දැන් මොකවත් ඕනේ නැහැ, රෙදි ගෑල්ලක් තිබුණක් ඇති කියලා හින්ට් එහෙම ගහන්නේ නැද්ද වැඩේ කරනවා? ඒත් ඔබ දන්නවා අර චූලපන්තක හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ මොකද්ද කරන්නේ? රජෝහරණං කියලා තර්ක නැතුව, වාද නැතුව, විවාද නැතුව, මොකවත් නැතුව දෙන රෙදි කෑල්ල පිරිමදිනවා. නිකම්ම නිකං හෙවනක ඉඳගෙන නෙමෙයි, අව්වේ වාඩි කළා. ඉරදිහා බලාගෙන ඉර පායන පැත්තට හැරිලා රෙදි කෑල්ලත් බලාගෙන ඉරට මූණ දාලා ඉර පායන්න මූණට රස්නෙ වැඩි, වීරිය වැඩි වෙනවා. එන්න වැල්ල රත් වෙනවා වැඩි, වීරිය වැඩි වෙනවා. පිරිසිදු වේවා කියා රෙදි කඩ පිරිමදිනවා. මේක හෙවනක තියාගෙන බුදුහාමුදුරු බණ කිව්වට මේකෙන් ඇති වෙන අවබෝධය මොනම විදියකින්වත් ලබා දෙන්න බෑ. ඒක තමයි හැටි. අර පිටෙන්නේ පැයක් දන ගහගෙන සිටිද්දී ඔබට ඇතිවන මානසිකත්වය මොකද්ද කියන එක මෙතන මේ ශාලාවේ හෙවණේ සිටගෙන ඔබට කියා දෙන්න බෑ. ඉතින් අන්න ඒ වගේ දෙයක් වෙන තුන. ඒක මහා පුදුම දෙයක්. දැන් ඒ කර්මස්ථානේ අපේ මිනිස්සුෙන් ඇහුවම නිකන් හරි ඔබට හිතුන් නැද්ද මම මේක ගෙදර හොරෙන් හරි කරලා බලන්න ඕන, මේක මෙහෙම කරනකොට මොකක් හරි වෙනවද? එහෙම උත්සාහ කළෙත් නෑ අපේ බෞද්ධයෝ. සුදු පාට රෙදි කෑල්ලක් හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට මේ රෙදි කෑල්ල දිහා බලාගෙන අවුවේ නැති වුණත් ලයිට් එක හරි දාගෙන කමක් නෑ. ඔය කවුරු හරි දැක්කොත් මොනවා හරි හිතයිනේ කියලා ඒකට දොර ලොක් කරගෙන තමන්ට පුළුවන් පිරිසිදු වේවා කියලා දවසක් වැඳෙනවා. ආයි බෙල් එක ගැහුවාම, කෝල් එකක් ආවම රෙදි කෑල්ල හංගල ගිහිල්ලා කෝල් එක ආන්සර් කරලා එනවා. ආයි විවේක වෙලාවක ආයි මේක පිරිසිදු වේවා කියලා දවසක් නෙමෙයි මම මාසයක් නදලා බලමු. හිතුනද වැඩේ කරන්න? හිතුන්නේ. ඇයි? අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා අපි සෑහෙන්න උගත්තු, අපි සෑහෙන්න යමක් කමක් දන්නවා. ඔය රෙදි කෑලි පිරිමදිනෝ වගේ පොඩි භාවනාවල් අපිට හරියන්නේ නැහැ. අපිට ටිකක් ලොකු භාවනාවක් ඕන. හුස්මත් යන්තම් වැටෙනේම හරියන්නේ නැහැ. නිකන් දීර්ඝ හුස්මවල් ගන්න භාවනාවක් ඕන. ඒ උද්දච්චකම අර මාන්න උද්දච්ච අවිද්‍යාව කියලා පෙන්නන්නේ ඒ උද්දච්චකම ඇතුලේ තියෙනවා. පිම්බිච්චකමක් තියෙනවා. ඕනම කෙනෙක්ගේ මනස ඇතුලේ තියෙනවා. අර ගෙම්බෙක් වගේ පුම්බගත්ත ගතිය. තේරුණානේ? ඒ ගතිය විසින් අරක ප්‍රතික්ෂේප කරනවා. ඔය වගේ මේ පොඩි භාවනාවල් කරන්න අපි ඇවිල්ලා නැහැ. අපිට ටිකක් ලොකු භාවනාවක් ඕන. අර මං කොළඹ හත විපස්සනාවේ ඉන්න කාලේ ඒත් එහෙමයි එක මහත්මයෙක් මේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියෙක් ඇවිල්ලා ඒ වගේ ප්‍රශ්නයක් වෙලා භාවනාවක් ඉල්ලුවා. මං ඔහුට කිව්වේ පුටුවක් තියාගෙන බෝගහ දිහා බලාගෙන ඉන්න කියලා. ඒ මිනිස්සයාට කේන්ති ගියා, "මහාමුදුරුව මං ගැන දන්නේ නැහැ. මං කවුද කියලා දන්නේ නැහැ. මම මේ රටේ ඉන්න සෑහෙන ජේෂ්ඨෙක්, සෑහෙන උගතෙක්, බොහෝ හාමුදුරුවරු දන්නවා, මම බොහෝ දම් පින්කම් කරලා තියෙනවා, බොහෝ බණ ධර්ම අහලා තියෙනවා. උන්වහන්සේ මට කියනවා බෝගස් තියා බලන් ඉන්න කියලා. දවස් දෙකක් තුනක් විතර මාත් එක්ක තරහින් ඉඳලා. ඇයි මට මේ පොඩි පුංචි භාවනා හඳුන්නා?" පස්සේ එතුමන්ටම හිතුණා, ඒ සිතත් එක්ක ගැටිලා ගැටිලා එතුමන්ටම හිතෙනවා, "නෑ මම මේ ගහ දිහා බලන් ඉන්න ඕන." උන්වහන්සේක කරුණාවෙන් කිව්වේ. මේ මිනිස්සයා මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මිනිස්සයා කියන්නේ, "අනේ හාමුදුරනේ, මේ ලෝකේ තියෙන හොඳම භාවනාව මට ඔබ වහන්සේ දීලා තියෙන්නේ. මේ ගහ දිහා බලාගෙන ඉද්දි මගේ ජීවිතේ මහ පුදුම විදියට වෙනස් වුණා. මං ජීවිතේ පුරාම කරන ලද හොඳ පින්කම් දහම් මට අවදි වුණා. හිතේ තිබුණු ගොඩාක් දුක සංවේග තුනී වෙලා ගියා. ඒක වෙන වැඩකින් නම් කෙරෙන්නේ නැහැ. මේ බෝගහ දිසා බලාගෙන ඉඳීම නිසාම තමයි මේක වුනේ මට." මේ මිනිස්සයා සතුටින් ජීවිතේ මිය ගියා. අසනීප තත්වයකින් හිටපු මිනිස්සෙක්. පිළිකා රෝගයකින් පෙලිච්ච කෙනෙක්. එහෙමනම් අපි මේ සරලයි කියලා හිතන තැන්වල, අර්ථයක් නැහැ කියලා හිතන තැන්වල විශාල අර්ථ මතුවීමට ඉඩ තියෙනවා. මට මතක් වෙන්නේම අපේ ගම් ප්‍රදේශයේ ඉතාම දුප්පත් පවුලක්. පුංචි කටුමැටි වලින් හදාපු කාමර දෙකක් හදාගෙන රොටියක් අම්බගෙන කාලා වේලක් හරි වේලක් කාලා දුප්පත් මිනිස්සෙක් හිටියා. හොඳ කිරි මැට්ට තියෙන ඉඩමක්. සමහරලාට වතුරත් එතෙන්ට ගලන නිසා මිනිස්සු එතෙන්ට කැමතිත් නැහැ එතන ඉන්න. ටවුමෙන් ආපු මැණික්කාරේ අර මිනිස්සයෙක්ගෙන් ඇහුවා, "ඔයාට මං අර ටිකක් ගොඩ හරියෙන් අක්කර කාලක් අරන් දෙන්නම්. මේ බින් කොටස මට දෙන්න. මං ඒ කොටස ගේකුත් හදලා දෙන්නම්" කියලා. පොඩි ගයක් හදලා දීලා අක්කර කාලකුත් දීලා ඒ මිනිස්සයා එතනින් යවලා අර ඉඩම ගත්තා. ආයත්තන්ට විශ්වාස කරන්න සති දෙකක් යන්න කලින් මේ මිනිස්සු කෝටි ගාණක් වටින මැණික් ගණක් ගන්නවා. හරියටම අර මේ ලිප තිබුණේ, ඒ ලිප ගේ හැදලා ලිප තිබිච්ච සීමාවෙන් තමයි මේක යට තිබිලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු කියනවා, "අනේ අපි මෙච්චර කාලයක් කෝටි ගාණක් වටින මැණික් ගලක් උඩ තමයි රොටි පුච්චන් කාලා තියෙන්නේ. ඔබේ සිතට ඕකම තමයි වෙලා තියෙන්නේ. ඔබ අද දුක් විඳින්නේ, පුහුදුන් භවයේ ඉන්නේ. ඔබේ අර යට, ඔබේ සිත යට ඒ රහතන් වහන්සේලා, ඒ බුද්ධ රත්නය මණිකක්නේ, බුද්ධ රත්නය ධර්ම රත්නය මණිකක් වගේ කියන්නේ අදහස් කරන්නේ ගොඩාක් වටිනවා කියන එක. රත්නයක් මාණික්කයක් ඒක ගොඩාක් සැප ගෙනල්ලා දෙන සුව ගෙනල්ලා දෙන වටිනාකමක් ගෙනල්ලා දෙන කියන එක අර්ථය. ඒ රත්නයන් මේ පෑගිලා යට ඉන්න. ඒක උඩ ඉඳගෙන දුක් විඳින රොටි පුච්චම් කනවා. මේ හැම කෙනෙක්ගෙම හිත යට රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද? ඒක මේ ආත්මය අවදි කරගන්නවද ඊළඟ භවයන් වල අවදි කරගන්නවද කියන එක විතරයි ප්‍රශ්නේ. මොනවයින්ද මේ පෑගිලා තියෙන්නේ? දෘෂ්ටිවලින්, මාන්නේ, උද්දච්චකමෙන්, අවිද්‍යාවෙන්, මමායනෙන්, ඒ අනේක විද කෙලෙස් ධාරාවන් වල නම් කියන්න පුළුවන්. අන්න ඒවයින් මේ යට වෙලා තියෙන්නේ. පෑගිලා තියෙන්නේ. අපේ මිනිස්සු යකා උස්සගත්තා, ප්‍රේතය උස්සගත්තා, මිනිස්සු හරි ආඩම්බරයට කියන්නේ එකයි. නමුත් අනිත් ඒවත් ඒ විදියටම ඇවිස්සෙනවා. අරක විතරක් කියනවා මගේ යකා උස්සගන්න එපා. එතකොට හිතන්නේ ඒක හරි ලොකු වැඩක් කියලා. යකා විතරක් කියනවා. ඊට පස්සේ කියනවා මට දැන් යකා නැගලා ඉන්නේ. ඒකත් කියනවා. මොකද යකාට සෑහෙන්න වැලියු එකක් තියෙනවා සමාජයේ. කවුරුත් කියනවා මට ඇහිලා නැහැ මගේ පෙරේතයා එහෙම අවුස්ස ගන්න එපා. මගේ දැන් පෙරේතයා ඇවිස්සලා ඉන්නේ කියලා කියන්නේ නැහැ. මොකද ඒ පෙරේතයාට වැලියු එකක් නැහැ. අගයක් දීලා නැහැ. ඒ නිසා ඒක කියන්නේ කියන්නේ යකා විතරයි. නමුත් අනිත් හැම දෙයක්මත් ඇවිස්සෙනවා. කවුරුත් කියනවා ඒවල නෑ. මට රහතන් වහන්සේ ඇවිස්සුණා. මගේ රහතන් වහන්සේ අවුස්ස ගන්න එපා. එහෙම කියන්නේ නෑ අපේ මිනිස්සු. මට මාර්ගඵලයක් අවුස්ස ගන්න එපා මගේ. ඒව පාගල දාලා තියෙන්නේ. මිනිස්සු අවුස්ස ගත්තේ යක්කු, පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ, තිරිසන්ණු වගේ. චරිත, ගති, ලක්ෂණ. ඉතින් ඒ චරිත වලින්, ඒ ගති වලින් නිදහස් වුණොත් විතරයි මේ රහතන් වහන්සේ පුබුදින්නේ. දැන් මේ මහා පොළොවේ තහඩුවකින් වහලා තියෙනකොට පින්නතුනි අර යටින් උපදින පැලෑටි වලට උපදින්න නොහැකිව අර තහඩුව යට තැම්බිලා මෙරිලා යනවා. අපි මේ තහඩුව ඉවත් කළොත් එහෙම ඔහොම ලස්සනට ස්වභාවිකව අර පැලෑටි වැවිලා ලස්සනට මල්පල හට ගන්නවා. ඒ වගේ තමයි පින්නතුනේ ඔබේ තහඩුවකින් ඔබ හිත වසා තබනවා. මෝහයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වසා තබනවා. වසා තබාගෙන ව්‍යාපාදයම අගෙනවා. ව්‍යාපාදේම සමාදන් වෙනවා. ව්‍යාපාදේම අනුමත කරනවා. ඊට පස්සේ ව්‍යාපාදයෙන් යුක්තවම මේ මනුෂ්‍යයා ජීවත් වෙනවා. ඉතින් යම්කිසි කෙනෙක් ඉන්නවනම් ඒ ව්‍යාපාදේ අගෙන, ව්‍යාපාදේම අනුමත කරන, ව්‍යාපාදේම සමාදන් වෙන, සමාදන් කරන අය ඒකාන්තයෙන්ම අරගෙන යමක් බිමින් තබනවා සේම වේගෙන් අපායේ උපදින අය කියලා ධර්මයේ සඳහන් වෙන ඔය ව්‍යාපාද සූත්‍රවල. යමෙක් මේ ව්‍යාපාදේ අනුමත නොකරයිද, ව්‍යාපාදේ ගුණ නොකියයිද, ව්‍යාපාදේ ප්‍රතික්ෂේප කරයිද, ව්‍යාපාදයේ සමාදන් නොවේද, සමාදන් නොකරයිද, ආන්න එයා ඒකාන්ත වශයෙන්ම අර ගෙනා භාණ්ඩයක් බිමින් තබනවාක් මෙන්ම සුගතිහි උපදිනවා කියලා බුද්ධානුශාසනාවේ සඳහන් වෙනවා. එහෙමනම් මොනවද අපි මෙච්චර කල් කියලා තියෙන්නේ? බොහොම ආඩම්බරයෙන් අපාය උපදින්නට හේතු වෙන කාරණයක් හරි ආඩම්බරෙන් කියලා තියෙන්නේ. යකා ඇවිස්සලා ඉන්නේ, යකා උසගෙන ඉන්නේ, යකාගේ අවසන් එපා. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූල තුන දුරු කරගත්තොත් ඔබට ශාන්තියක් ඇති වේ. කොහොමද ඒ දුරු කරගන්නේ? මේ විදියට ආදීනවය තේරුම් ගන්නවා. ආදීනවය තේරුම් ගන්න තරමටම යථාභූත ඥාන දර්ශනයෙන්ම එයා ඒ දේවල් වලින් නිදහස් වීමක්, නිස්සරණයක් අනිවාර්යයෙන්ම යොදා ගන්නවා. ඒක මේ වගේ දෙයක් වෙන තුනේ. එක්තරා මනුස්සයෙක් රැවටුණා නොතරයියකට එයාට කාර් එකක් ඇදිලා කියලා. සාමාන්‍ය නොතරයියල කාර් තුනක් තිබ්බාම කාර් එකක් හම්බ වෙනවා. ඒ වගේ ක්‍රමයක් තියෙන්නේ. ඉතින් මේ නොතරයියෙත් තිබුණා කාර් තුනක් තිබුණා, කාර් එකක් හම්බ වෙලා කියලා හිතලා මනුස්සයා මේක ලොක් කරලා පරිස්සම් කරලා දැන් මේක නොතරයි මේ ගමේවත් කියන්නේ, මේක නොතරයි මණ්ඩලයට දීලා අහලා මේක කරගන්න ඕන කියලා. ඒක මනුස්සයෙකුට මේක පොඩ්ඩක් තේරුණු ගියාම මෙයා අර නොතරයි සිව්ස්කාරයෙන් ගිහිල්ලා අහලා මේ අහවල් ටිකට් එකේ කාර් තුනක් තිබුණොත් මොකද වෙන්නේ කියලා නිකන් ටිකට් එකේ ගෙනල්ලා නැහැ අහලා. ආ ඒක දිනුම් මැදීමට යවන්න ඕන. ඊට පස්සේ දිනුම් මැදීමේදී ආයි හම්බුනොත් තමයි කාර් එකක් හම්බ වෙන්නේ කිව්වා. ආ එහෙමද? ඒ කියන්නේ කාර් එකක් එකට හම්බ නෑ නෑ ඒ කාර් එකක් හම්බ වෙන්නේ නෑ. ඒක අර දිනුම් මැදීමකට යවන්න සුදුසුයි. ඒකට දැව්වහම ඊළඟට කාර් එකක් හම්බ වෙන ඉඩ තියෙනවා. අන්න මනුස්සයගේ හුලම් බෑස. ඕව දිනුම දින්න යවල ඕව හම්බ වෙන්නේ නැහැ කියලා දන්නවනේ අර මනුස්සයා අර කෙලියට අරගෙන ඉර්ලවිසි කළා. එතෙක් මේ මනුස්සයාව අරක ලොක් කරලා බොහොම පරිස්සමෙන් බොහොම ආරක්ෂාවෙන් තියාගත්තා. මොකද දැඩි දෘෂ්ටිය. කාර් එකක වටිනාකම දීලා තියෙන ටිකට් එකට. දැන් අගේ නැතිකුණා. ඔය වැඩේ ඔය ඇත්තෝ ඕන තරම් අත්දැකීමෙන් ලබනවා. කෝටි ගණන් දිනුම් තියෙනවා කියන ටිකට් අරගෙන ගිහිල්ලා ටීවී එක ඉස්සරහා තියාගෙන බලාගෙන ඉන්නවා. ලෝභ දේශ මොහේ. මොහේ කියන්නේ විචිකිච්ඡාව තියෙනවා. මේක ඇදිනවද නැද්ද දන්නේ නැහැ. නම්බර ටික වැටුණා. එකක්වත් නැහැ. ගැළපීමක් නැහැ. ටිකට් එක ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වුණාම කිසි ගාණක් නැහැ මේ පැත්තෙන් කුණු බක්කියට දානවා. එතකන් දෙන්නේ නැහැ. පුදුම වටිනාකමක් එතකන් තියෙන්නේ. පුදුම විචිකිච්ඡා සහගත විදියට අල්ල ගැනීමක් කරන්නේ. ලේසින් කාටවත් දෙන්නේ නැහැ. බොහොම පරිස්සම් කරගන්න. බලන්න මේ හිතේ ස්වභාවය. අගයන් කොතනින්ද කවුරුන්ද දෙන්නේ? තමන්ම හදාගන්න අගයන්, තමන්ම බලාපොරොත්තු වෙන අගයන් ඒව නැති වෙනකොට ඒවයි අගයන්නේ කියලා පැත්තකට දාන. නන්ද කුමාරයට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ එයාට තේරෙනවා අර ඉතාම රූපයෙන් ලස්සන ජනපද කල්යාණය කොයි වගේද පේන්නේ? අර කැලෑවක් ගිනි තියද්දී ගින්නට අහු වෙලා මැරිච්ච වැඳිරියක් වගේ කියනවා. ඒ කියන්නේ කිසි ලස්සනක් මට ඒකේ පේන්නේ නැහැ කියනවා. දැන් ඔය කොල්ල කෙල්ල ටික සින්දු කියන්නේ නාලිකාවල් වල නේද? කාන්තා රූපේ බොහෝම අගය කරලා සුන්දරයි කියලා මේව කර කර සුන්දර ඇත්තේ නැහැ. අර මූණේ පාප ටිකක් ගාලා කැමරාවේ ලයිට් ගහලා වැඩිපුර සුදු කරගන්නේ. හරි අමාරුවෙන් එහෙම දේවල් හරි අගෙමින් මහා පුස් වරුණා කරමින් මේ ලෝකේ තියෙන මල් ටික ඉවරයි, ඉරහඳ තාරකා ඔක්කොම ඉවරයි, ඔක්කොම උපමා කරලා අර කුණු පංචස්කන්ධ වරුණා කරලා එහෙම වරුණා කරන සිතක් තියෙන ලෝකේ මේ නන්ද කුමාරයද ඒ ජනපද කල්යාණේ, ඒ කියන්නේ මුළු පලාතෙම ඉන්න ලස්සනම රූප රාජිනිය හැටියට පත් වෙන තැනත්තා තැනැත්තිය තමන්ට ලස්සනක් නැහැ කියනවා. ඒ කියන්නේ ධර්මයේ ඒ තරම් ලස්සනයි. ternary සද්ධර්මයේ ඒ තරම් ලස්සනයි. සද්ධර්මයේ තරම් සිත් ඇලුම් කරන, සිත් බැඳෙන, සිත මනහර කරන, ජීවිතයට පුදුමාකාර සුවයක් සහනයක් ගෙනල්ලා දෙන වෙන දෙයක් නැහැ. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ විතර අපිට සැපය ගෙනල්ලා දෙන තව දෙයක් නැහැ. ධර්මයේ විතර අපිව නිවන තව දෙයක් නැහැ. ඒ නිසා වෙනතුනේ ධර්ම මාර්ගයට ආවහම මොනවද ජීවිතවල තියෙන සැනසිල්ල කියලා ඒත් කල්පනා කරලා ජීවිතේ තේරුම් ගත්තා. එහෙමනම් බලන්න ඔබ මොන වගේ අගයන්වලද ඉන්නේ. ඒ අගයන්වල ඇත්තටම දිනුමක් තියේද නැද්ද? දිනුමක් නැහැ කියලා තේරෙන්න ගොඩක් කල් ගත වුණොත් ඒක තැවීමට කාරණයක් වෙනවා. ඒක මල ඇඳේ ඉඳගෙන, ලෙඩ ඇඳේ ඉඳගෙන තේරුණාට වැඩක් නැහැ. එතකොට ප්‍රමාද වැඩි. කලින්ම තේරුම් ගන්න ජීවිතයේ කිසිම තැනක දිනුමක් නැහැ, ගෙනාව දෙයක් නැහැ, ගෙනියන්න දෙයක් නැහැ. පුතා අත්ති දනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට ධනය තියෙනවය, මට නොයෙකුත් නොයෙකුත් දෑ තියෙනවය තියෙනවය කියලා හිතනවය. ඉති බාලෝ බාලයාට හිතනවය, විහඤ්ඤති හිතනවා. අත්තාහි අත්තනෝ නත්ති. ඔබ ඔබේ කියලා හිතාගෙන ඉන්න රූපයත් නැති වෙනවා, දත් ටිකක් නැති වෙනවා, කෙස් ටිකක් නැති වෙනවා, කාය බලය ශක්තිය නැති වෙනවා. මේ එක එක යුගයන් වලදී වැරදි චිත්තචෛසික ධර්ම ඔබට එවනවා. ආවහම ඔබ ඒකට රැවටෙනවා. මාර්යා හරි පුදුමයි, අපිව බන්දන්න එනවා. දැන් රූපේ ලස්සන කෙනාට එවන්නේ ඔබ හරි ලස්සනයිනේ කියලා එවනවා. අහුනොත් ඉවරයි. දැන් අපිත් පින්නතුනේ මේ නිවන් මාග යන කාලෙදි මාරයා අපිට ඇවිල්ලා කියනවා ඔබ හරි තරුණයිනේ කියලා. එච්චරයි තිබුණේ, වෙන මොකක්වත් තිබුණෙත් නෑ. අපේ තරුණකම විතරයි තිබුණේ. තරුණයි දැම්ම ඕනේනේ නිවන් දකින්න. කවුද මේ මාරයා යවපු පණිවිඩය? ඔය පණිවිඩය ඔයත්තන්ට එව්වා ඕගොල්ලන්ගේ තරුණ කාලෙදි. ඔයත් අහු වුණා ඒකට. ධර්මයේ හොයන්න එහි මෙහි අම්මල තාත්තලා හරි ඔයත්තන්ගේ යද්දි ඔයත්තන්ට ඒ කාලේ හිතුණා වයසට ගියාම තමයි අපි ඒවා හොයන්න ඕන මේ ධර්මයේ හිම හොයන්න ඕනේ අපි තරුණයිනේ කියලා යොබ්බන මදය මත්වීමක් තියෙනවා කාය බලයෙන් රූප බලයෙන් ආරෝග්‍ය මදයෙන් Tamanට ලෙඩ රෝග නැති නිසා ඇතිවෙන්නා වූ මදයක් ඇති වෙනවා මටත් ඕකේ වුවහම මම අහපු ප්‍රශ්නේ බින්නතුන්ට මම කියලා දෙනවා මාරයට මාරයා කිව්වා ඔබ තරුණයි දැම්මෝ නැහැ කියලා සක්මන් කරද්දි සක්මන් මළුවේදී ඇවිල්ලා කිව්වේ මට මාරයාගෙන් මං අහපු ප්‍රශ්නේ තමයි මාරය මැරෙන දවස හරියට කියන්න පුළුවන්ද ඔගොල්ලෝ තහල බලන්න දැන් මේ නිවන් දකින්න හිට පුළුවන් අනිද්ද පුළුවන් මේ අත්හරින්න අනිද්ද පුළුවන් කියලා ඔහොම දානවනම් කල් දානවනම් මැරෙන දවස හරියට කියන්න පුළුවන්ද මාරය මාරය බොරු කියන්නේ මාරය කියන්නේ අපේම එන ක්ලේශ මාරය ඒ ක්ලේශ ධර්මවලම ස්වභාවයට දීලා සත්‍යයෙන් විමසුමක් විශ්වයෙන් විමසුමක් ඉල්ලුවාම ඊ විශ්වීය පණිවිඩය හරියට ලැබෙනවා බුරු කියන්නේ බුරු එහෙම කිව්වයි කියලා එහෙම සංගවන්න බෑ මොකද මේ මේ ලෝකේ මිනිස්සයාට මේ ලෝකේ පවතින ස්වභාවය නිතැතින්ම පේනවා පිළිගන්නේ නැති එකනේ තියෙන්නේ දැන් මිනිස්සු මැරෙනවා පේනවා අපි මැරෙනවා කියලා පිළිගන්නේ නැහැනේ මිනිස්සු ලෙඩ වෙනවා කියලා පේනවා තමා ලෙඩ වෙනවා කියලා පිළිගන්නේ නැහැනේ තමන්ගේ සිතේ අභ්‍යන්තරික ස්වභාවය මැරෙන දවස හරියට කියන්නේ කිව්වම මාරය කියන එක කියන්න බෑ ඔය ඩෙන්ගු වගේ වුණක් හැදුනොත් ඔබ දවස් දෙකෙන් තුනෙන් මියයි. සර්පේ දෂ්ට කරොත් කෑවොත් සමහර වෙලාවට ඔබ පැය 24කින් මියයි. රියාන තුනක් ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ඔය පාරයිනින් යද්දි බස් එකක් ඇඟ උඩ දඩබ ඩිස් ගාලා ආවොත් මොකද කරන්නේ? එතරම්මයි. ආයේ කිසි කතාවක් නැහැ. නිින්ද ගිහිල්ලා ඔය මිනිස්සු එන්නේ ඕන තරම් ඒ නිසා කල් දාන්න බෑ මාරේ මේක. මම මේක හොයාගෙන යන්න ඕනේ. මට වැරද්දත් එක්ක හොය හොයා වැරද්දත් එක්ක ගැටෙන්න අයිතියක් නෑ මේ හරි දේ හොය හොයා හරි මාර්ගේ යන්නයි මට තියෙන්නේ. සමහර අය ජීවිතේ අපරාධිනේ නිස්කාරණය කරගන්නෝ මේ වැරද්ද විවේචනය කරන්න ගිහිල්ලා. ඒක අපේ අපරාධයක්. වැරද්ද විවේචනය කරන්න ගියාම අපරාධයක්. කාලේ විනාශ වෙනවා. ඒ නිසා ඔබ හරි දේ සොයාගෙන යන්න වැරද්ද විවේචනයේ නොකොට. එවිට ඔබගේ කාලය ඔබට ඉතුරුයි. ඔබේ වැඩේ ඔබ කරගෙන යන්න. දැන් රස්සාවක් වුණත්, වෘත්තියක් වුණත් මේ අනිත් මිනිස්සුන් කරන නොකරන දේ පිළිබඳව කල්පනා කරන්න නැතුව එයාගේ වෘත්තියම, එයාගේ රස්සාවම, එයාගේ අධ්‍යාපනයම එයා ගොඩනගා ගත්තන් එයා ඉහළට යනවා අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකයේ තියෙන හැමදේම විවේචනය කරන්න මහන්සි වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව අපිට හරි දේ හරි නිවැරදි විදිහට හොයාගෙන ගියාම අපේ ගමන ඉක්මන වෙනවා අපේ ගමන අපේ ගමන සාර්ථක වෙනවා අනාගතයේදී අන්න අර වගේ වාහනයක් ඇවිල්ලා කියයි දන්නේ පරණ ආච්චි අම්මල පරණ සීයල පරණ මුත්තල වැඩිම මිලකට ගනු ලැබේ කියලා අනාගතයේදී එහෙම තමයි වෙන්නේ තම තමන් ජීවිත ලොකු සටනකට යනවා මිනිස්සු දියුණුවයි කියලා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ මිනිස්සු දියුණු වෙච්ච බවක් නම් මට කිසිම රටකින් කිසිම මිනිස්සෙක් තුළ පේන්නේ නැහැ හැමෝම ගිරා කූඩු වගේ කූඩු වලට අහුවෙනවා හැමෝම ඔහේ දැඩි පිටි ගාලා යක්කෝ වගේ වැඩ කරනවා හම්බෙන සල්ලි ටික ඒ විදියටම අනිත් පැත්තට වැය කරන්න ඕන දැන් අපි සමහර රටවල් වල හිතනවා ඒගොල්ලන්ට අපේ ලංකාවේ මුදලින් ලක්ෂ 5ක් හම්බෙනවා 10ක් හම්බෙනවා කියලා නමුත් ඇත්ත වශයෙන්ම මේ රටේ තියෙන වියදම් ටික බැලුවාම වාහනේ පාක් කරලා තියෙන තැනට ගෙවන්න ඕන. මේ නොමිලි පාක් කරගන්න බෑනේ. පාකින් එකට වෙනම ගෙවන්න ඕන. ඈ රක්ෂණ යන් වලට ගෙවන්න ඕන. ඈ පාර යන හැම පාරකදීම සියලුම මෝටරවේ වල හයිවේස් වල ගෙවන්න ඕන. ඉතින් මේ මිනිස්සයට මේ මුදල මදි. මෙහි රුපියල් 50ට 100ට බණිස් ගෙඩියක් කන එකේ එහි රුපියල් ලංකාවේ මුදලින් 500ක් 1500ක් දෙන්න ඕන එක බණිස් ගෙඩියක් තේ එකක් කාලා බොන්න. ඉතින් ඒකට හරියන්න වියදමකුත් හැදුනහම මේක දියුණුවක් නෙමෙයි ඒ හැටි. මේ මිනිස්සය හැමදාම මහ පීඩනයකට හසු වෙන්නේ. මන් නම් දන්නේ නැහැ. දැන් අපි හිතමු දියුණුව ලෝකයක් කියලා චීනේ චීනි මිනිස්සයට මොනවද හැමදෙස්සෙම වැඩ හැමදෙස්සෙම වැඩ රාජකාරි රාජකාරි අපිට වැඩිපුරත් එක්ක කාය විවේකයේ තියෙන චිත්ත විවේකයේ තියෙන අපිට ඇත්ත වශයෙන්ම අපේ රට මේ මොකුත් දිනු කරන්න ඕනේ නැහැ කරන්න තියෙන එකම දේ තමයි විනාශ නොකර ඉන්න එක මේ පරිසරය විනාශ කරන්න නැතුව වතුර ටික විනාශ කරන්න නැතුව මේ වතුර වල් වලට මේ කුණු ජරාවල් එකතු කරන්න නැතුව මම නම් කියන්නේ මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිකවාදී ජනරජයේ තමයි සියල්ලක්ම විනාශ කරන්නේ. මේ මේ විශාල ආයතන කම්පැනි ආරම්භ කළා ඒවයි තියෙන අපද්‍රව්‍ය මේ පැහැදිලිවම ගංගා පතුල් වලට බට දාලා අර කළු ගඟට මේ කැලණි ගඟට විශාල වශයෙන් අපද්‍රව්‍ය රාත්‍රී කාලයේදී මුදා හරිනවා. ඊට පල්ලෙහැයි වෝටර් බෝඩ් එකේ ඉන්නවා වෝටර් බෝඩ් එකෙන් වතුර අරගෙන අපිට දෙනවා දැන් මම දන්න එක ඇඟලුම් කම්මලක එක මහත්මයෙක් ඇවිල්ලා කිව්වා විශාල ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක් කළු ගඟට හම්දුරෝනේ මම වැඩ කරන්නේ හවල් ආයතනයේ අපෙන් එන මේ විශාල අපද්‍රව්‍ය වල තියෙන මේ කලරින් සායම් ඇඳුම් සෝදන ඒ ඔක්කොම විස ද්‍රව්‍ය අපි රාත්‍රී ගඟ පතුලට බට දාලා අපි යවනවා. අර ඊට එහෙන් තියෙන්නේ මේ ජල පිරිසුදු කරන ආයතන වෝටර් බෝඩ් එක. ඒගොල්ලෝ ඊට පල්ලෙහැන් වතුර ගන්නෙ. අපි මේ උඩින් යව පල්ලෙහැන් යවන ගඟ පතුලට මේවා දාලා මතු වෙන්නේ නැති වෙන්නේ. තොර මේ විනාශ කරන්නේ මේ කවුද මේ මිනිස්සුෝ පොඩි ලාභයක් අයිතින් පලාතේ ඉන්න ප්‍රධානීට විශාල ජරාවක් හම්බ වෙනවා අපි මේ වැඩේ කරගෙන යනවා යටින් අල්ලන්න එපා ඇවිල්ලා ඔගොල්ලෝ අපද්‍රව්‍ය කොහාටද ගිනින් දැම්මේ කොහේ දේව ප්‍රතිචක්‍රීකරණය කරන්නේ හරියට ඒව බලන්න එන්න එපා උඩින් බලල යන්න අස්සනක් දාලා යන්න කියලා හැමතිස්සෙම ජරාව ඒ ජරාව යා කාලේ යාම ජරාව වශයෙන් වතුර බොනෝ ගෙදරට ගිහිල්ලා. එකයි වෙන්නේ. එයාගේ දරුවෝම ඒ ජරාව වතුර ආයි බොනෝ. ඇයි මෙහෙම මිනිස්සු නිර්මාණය වුණේ මේ රටේ? අපි අර පෞරුෂයක් නැති මිනිස්සු බවට පත් වෙලා ඉන්න. ඒකයි. පෞරුෂයක් තියෙන මිනිස්සෙක් ඕව කරන්නේ. මිනිස්සු පෞරුෂයක් නැති මිනිස්සු බවට පත් වෙලා මිනිස්සු ඒ හානින් මේ ලෝකෙට කරන්නේ. අනිත් එක තමයි අපේ මිනිස්සුන්ටත් විශාල වශයෙන් අපි ඉවසීම පුරුදු කරලා දෙනවා. ඒ වගේම නොතකා හරින්න කියලා පුරුදු කරලා තියෙනවා. ඕක මොකක්ද අනේ කියලා හිතන්න පුරුදු කරලා තියෙනවා. ඕක මොකද්ද ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ කියලා කියනවා. එච්චරයි. ඉතින් දහමෙත් ඕකයි, පැවැත්මෙත් ඕකයි. මනුෂ්‍යයා මහා පුදුම අවාසනාවන්ත තත්වයකින්, ව්‍යාකූල තත්වයකින් මිනිස්සුයෝ පෙළෙනවා. මෙච්චර සාන්ත දහමක් තීද්දි, සාන්ත පරිසරයක් තීද්දි, සාන්ත පැවැත්මකට සුදුසු වාසස්ථානයක් වෙලා තීද්දි ඇයි මිනිස්සයා මෙච්චර කලබල? ඇයි මෙච්චර මිනිස්සයාට මෙච්චර ගැටලු, මෙච්චර ප්‍රශ්න? හරි දේ තෝරගන්න ඕන එක කොටසක් නෙමේ, සියලු දෙනාම ඒ හරි දේ තුල මෙහෙයවීම සඳහා හරි සම්මුතියක සාධාරණත්වයකින් එක ස්වභාවයකින් රටක් පැවතින්න ඕන. තේරුණාද? දැන් පිට රටකට ගිහිල්ලා කෙසෙල් ගෙඩිය කාලා පාරට මෙහෙම කෙසෙල් එල්ල වීසි කරන්නේ නැති මනුස්සයා ලංකාවට ඇවිල්ලා වීසි කරනවද නැද්ද? එයාපෝට් එකෙන් එළියට ආවම වැඩේ කරනවා. ටොපි කොලේ කාලා පාට විසින කරන කරන මනුස්සයා පිට රටකදී මෙහෙට ආපු ගමන් ඒක මෙහෙම විසි කරගෙන යනවා. ඇයි? එයා දන්නවා මේ ලංකාවේදී ඒක පුළුවන්, ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි, ඒකට කවුරුත් හිතන්නේ නැහැ, ඒකට දඩයකුත් නැහැ, ඒක එහෙම විනයකුත් ලංකාවේ නැහැ, කවුරුත් දානවා මාත් දානවා. එච්චරයි. දැන් අනිත් දේවලුත් එච්චරයි. කවුරුත් එහෙමයි, මාත් එහෙමයි. දැන් බණ නොකිය ඉන්න හාමුදුරුවරුන්ට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔය දේවාලයක් දාගෙන, කේන්දරයක් බලාගෙන, ඔය බෙරයක් ගහගෙන, නූලක් බැඳගෙන හරි බණක් නොකියා පොඩි අඩියකුත් ගහලා කුකුලෙකුත් ගෙනල්ලා කාලා ඉන්න හාමුදුරුවන්ට කිසිම කරදරයක් නැහැ. බණ ටිකක් කියවුවොත්, මොකක් හරි ධර්මයක් දර්ශනයක් කිව්වොත්, අර බණ දාහෙම අල්ලගන්න වචන දෙකක් තුන අල්ලගෙන ඒ හාමුදුරුවන්ට තමයි පහර දෙන්නේ. දැන් අනිත් එකක්වත් පේන්නේ නැහැ ලෝකේ. අනිත් ආගම් වලින් කරන මිත්‍යා දෘෂ්ටිය, අනිත් ඒ වාර්ගිකයන් කරන මිත්‍යා දෘෂ්ටිය මොකුත් පේන්නේ නැහැ. අර බණ පදේ චූටි දෙකක්, පද දෙකක් කිව්ව ඒකේ වැරදි. ඒක නිසා අපි එයාට තදින් ක්‍රියා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හාමුදුරුවෝ විමසනවා, මේ කොසල් මහ රජතුම හැම රජයක්ම ඇවිල්ලා අභියෝග කරලා පහර දෙනවා කියනවා. එතකොට බුදුහාමුදුරුවන්ගෙන් ආනෝ, ඇයි ආනන්ද හාමුදුරුවෝ අහන්නේ, ඇයි බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරුවන්ටම මේ හැටි පහර දෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්දය, කොසල් මහ රජ ධාර්මිකයි. කොසල් මහරජ ධාර්මිකයි. එයා යුද්ධයක් කළත් බේරෙන්න එයා හරිම අවම වශයෙන් මිනිස්සුන්ට හානියක් නොවන විදියට ඒක බේරගන්න බලනවා. ඒ නිසා එයාව පේන්නේ අනිත් අයට මේ බියගුළු කෙනෙක් හැටියට. එයා එහෙම දරුණු කෙනෙක් නෙමෙයි. එයා හරි ධාර්මිකයි. එයාගේම රජයට එයා නොයෙකුත් කරලි කණ්ඩායම් ඇවිල්ලා පහර දීලා ඒ රාජ්‍ය අල්ල ගන්න හදනවා. එතකොට බලන්න මේ වැඩිපුරම මේ පහර දීම් ඇති වෙන්නේ, පහර දීම් පැමිණෙන්නේ ටිකක් ධාර්මික තැනටමයි. අර තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියන ගෑනේ අධාර්මික මිනිස්සයට එහෙම නැහැ. තේරෙනවනේ? දැන් ඔය අපේ ගම්මානවල අපි ඔබ දකිනවා, ඔන්න කවුරු හරි කෙනෙක් බයිසිකලයක් හරි මොකක් හරි එයාගේ වට්ටලා තියෙනවා බිම. කවුද මේක වැට්ටුවේ කියලා ලොකු හයියෙන් සද්දයක් දානවා. සද්දයක් දානකොට ඒ පලාතේ ඉන්න චණ්ඩියා ලෑල්ලෙන් නැගිටලා ඇවිල්ලා ඇයි මම වැට්ටුවේ මොකද කියන්නේ හා කවන්නේ අයියා නම් කවන්නේ මං හිතේ වෙන කවුරු හරි කියලා ඔන්න ඕකයි තත්ත්වය ලොකු සද්ද දාන්නේ මේ අහිංසක මිනිස්සයන අහිංසක දැනට ලොකු කෙනෙක් ඇවිල්ලා කිව්වම බුත් නෑ දැන් මේ රටේ ඉන්න අහිංසකම පිරිසක් වැඩි ජනතාව ඒ මිනිසුන්ගේ කැලෑවේ අයිතිය රජයක් විසින් ඒ කාලේ සුද්ධෝ විසින් අල්ලගත්තා කැලෑ අයිති ඔවුන්ගේ කැලෑව ඔවුන්ගේ වාසභූමිය ඔවුන්ගේ පලාත මොකද කරේ මේක අපේ අයිතිය කියලා ලීකේවිලි වලින් මේක අල්ලගත්තා රටේ අයිතිය කියලා අල්ලගෙන ඒ මිනිස්සුන්ට කැලෑ අයිතිය නැති කරලා දැන් ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය ඒ මිනිස්සුන්ට නැති කරලා දැම්මා. ඒ මිනිස්සුන්ගේ දිවි පෙවෙත ඒ මිනිස්සුන්ට නැති කරලා දැම්මා. හැබැයි ඒ මිනිස්සු එක බෝම්බයක් පිපිරෙව්වේ නැහැ. එක බස් එකක් ගිනි තිබුවේ නැහැ. එක ඇමති කෙනෙකුට බෝම්බයක් ගැහුවේ නැහැ. එක ජනාධිපතිවරයෙක් මැරුවේ නැහැ. ඒ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සුන්ට කිසිම දෙයක් හම්බුනේ නැහැ. කිසිම දෙයක් කවුරුත් දෙන්නෙත් නැහැ, දුන්නෙත් නැහැ. හැබැයි විශාල වශයෙන් රජවරු මැරුවා, ඝාතනය කළා, බෝම්බ පිපිරෙව්වා, බැම්බු පිපිරෙව්වා, ඔක්කොම කළා. ඇත්තන්ට දේශපාලන බලකොටසු දීලා, ගෙවලුත් හදලා දීලා, වන්දිත් දීලා, ජනාධිපති සමාවත් දීලා, ඔක්කොම හම් වෙලා තියෙනවා. දැන් මාරර හිරේ කෙහෙල් කැන් කපලා ගංජ සුරුට්ටුවක් විකුණලා හිරේ ගිහපෙවුන්ටත් මම කියන්න තියෙන උඹලත් යකෝ බෝම්බයක් පුපුරවන්න තිබ්බා. උඹටත් එන ජනාධිපති සමාව හම්බ වෙනවා. උඹල මේ කෙහෙල් කැන් කපල නෙමෙයි හිරේ ඉන්නේ. උඹලට හම්බෙන්නේ ජනාධිපති සමාව. මොකද්ද මේ ලෝකෙට වෙලා තියෙන්නේ? මෙන්න මෙවැනි අවුල් සහගත මොලයක් තියෙනකොට, ලෝක යුක්ති සහගත සාධාරණ දර්ශන ක්‍රමවේදයක් නැති වෙනකොට තමයි ගීත හැදෙන්නේ. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා ඔය තියෙන සින්දු ඒකයි. අපි මේ විදිහේ බන, මේ විදිහේ දේවල් අපි ඕස්ට්‍රේලියාවට ගියාම කියන්නේ නැහැ. ඒ රටට. ඇයි? ඒ රටට එහෙම දෙයක් කියන්න බෑ. හරියට ඒ දේ තියෙනවා. පාර හොඳ නැහැ කියලා බනින්න බෑ. පාලනය හොඳ නැහැ කියලා එහෙම බනින්න බෑ. ඒක හරි යුක්ති සහගත තැනකින්, සාධාරණ තැනකින් කරනවා. කවුරු හරි නීතිය හරි පැවැත්ම හරි විවේචනයක් කරනවා නම් ඒ මිනිස්සුන්ට ගිහිල්ලා ඒක කරන්න පුළුවන් තැනක් තියෙනවා. කළොත් ඒක ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්නත් කැප වෙලා ඉන්නවා. ඒ කැපවීමෙන් ඒ මිනිස්සයා යම්කිසි වරදක් පෙන්වා දීලා ඒ පාලන තන්ත්‍රයට හොඳක් කළා කියලා ඔප්පුනොත් විශාල ත්‍යාග මුදල් පවා ලබා දෙනවා. අපේ රටේ නම් මේ වරදවල් කියන්න ගියොත් එහෙම චෝදනා කරනවා කියලා ඒ හාමුදුරුවන්ට තමයි ගැටලු ඇති කරන්නේ. මූ අපි වැරදි කියනවා කියලා. හැබැයි සාධාරණ යුක්ති සහගත වෙන්න ඕන. වුණොත් එහෙම පවා උදව් කරනවා, සලකනවා. ඉතින් අපේ මිනිස්සුන්ගේ අර පොඩි කාලේ ඉඳලා ආපු චින්තනයේ යම් යම් දේවල් වෙනස් වෙලා යටහත් පහත් පැවතුම් නැතුව උසස් විශිෂ්ට විදියට දකින මිනිස්සු නිර්මාණය වෙන්න ඕන. අපිට කිව්වේ යටහත් පහත්. කාටද යටත් වෙන්න ඕන? කවුද යටත් කරගන්න කැමති? ඔගොල්ලෝ අහලා බලන්න බෑ. පහත්. ඇයි කාටද පහත් වෙන්න ඕන? ඇයි පහත් පැවතුම් කාටද ඕන? ඇහුවේ නැද්ද? ඔය බණපොතේ හැමදාම උගන්වනකොට යටහත් පහත් පැවතුම් ඇති බව. මොකටද පහත් පැවතුම්? දැන් මට කියනවා දවසක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ස්වාමීන් වහන්සේ පාපිස්සක්සේ වාසය කරන්න කියලානේ කියලා කිව්වා මේ හාමුදුරු කෙනෙක් විදුහල්පතිවරයෙක් ඒ වගේම එහෙම ඉඳලා පස්සේ සිව්වැරළ ලංකාවේ යංගෙසි ප්‍රසිද්ධ විද්වතෙක්. මම එතුමගෙන් අහපු ප්‍රශ්නය තමයි හරි. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මාම පාපිස්සක් කරගන්න කැමති කවුද කවුද පය පිහිදාන්න ඉන්න කෙනා කියලා මං ඇහුවා. පාපිස් පාපිස් නත් පිස්සක්සේ ඉන්න පුළුවන්. හරි මං කැමති දැනගන්න මාව පාපිස්සක් කරගෙන පය පිහිදාන්න ඉන්නේ කවුද කියලා. බුදුහාමුදුරු එනවද? රහතන් වහන්සේලා එනවද? නෑ කිව්වා. උන්වහන්සේලා එන්නේ නෑ. එතකොට කාට කාට කියලාද මේ පය පිහිදවගන්නේ? මට පාපිස්සක් වෙන්න පුළුවන්. මට ඉස්සෙල්ලා දැනගන්න ඕන පය පිහිදාන්න එන එක මොකද කියලා. එච්චරයි. ඔය ඇත්ත ඔහොම තර්ක ගොඩනැගුවේ නෑනේ. ඒක නිසා අපිට ඇති වුණා වැරදි මානසිකත්වයක්. නිකම් මේ පහත් මානසික රටා චින්තනය. ඒ නිසා කියන දේවල් මේ පිළිගන්න ලෝකයක ඉන්න පා හැම තිස්සේ මේ පිළිබඳව සාධාරණ පරේෂණයක නුවණ මෙහෙවන්න පුරුදු වෙන්න. ද්වේෂයට අහු වෙන්නේ නැතුව, ප්‍රතික්ෂේපයට අහු වෙන්නේ නැතුව, විවේචනයට අහු වෙන්නේ නැතුව. අපි විදර්ශනාවකට ලක් කරගන්නවා නම් අපිට හැම එන දෙයක්ම අපිට ඒක ද්වේෂයෙන් තොරව ප්‍රහාණය කරගන්න හැකියාව තියෙනවා. ද්වේෂයෙන් තොරව ප්‍රහාණය කරගැනීමේ හැකියාව තියෙනවා. විදර්ශනාවකට ගන්න ඕන එන ගැටලුව දැන් ද්වේෂයෙන් ඒක ප්‍රතික්ෂේප කළොත් ඒකෙන් අදහස් වෙන්නේ විදර්ශනාවක් වුන්නේ නැහැ. දැන් නෝන කියන දේ එක පාට මහත්ය තරහින් ප්‍රතික්ෂේප කරොත් ඒ වැඩන්නේ කියලා ඒ කියන්නේ එයා බැලුවේ නැහැ හිතලා. මහත්ය කියන දේ එක පාට ප්‍රතික්ෂේප කරා. එයා හිතලා බැලුවේ නැහැ. හිතලා බැලුවා නම් සාධක ඇති වෙනවා. එයා ප්‍රතික්ෂේපේ නෙමේ කරන්නේ සාධක ඉදිරිපත් කරනවා, යෝජනා ඉදිරිපත් කරනවා. ප්‍රතික්ෂේම ප්‍රතික්ෂේප වීමට සාධක ඉදිරිපත් කරන ප්‍රතික්ෂේපයක් නැහැ. එහෙමනම් විදර්ශනාවක් තියෙන මිනිස්සෙක් ළඟ තියෙන්නේ ගැටීමක් නෙමේ තියෙන්නේ විදර්ශනාවක්. විදර්ශනාවක් තුළ එයාට ඔප්පු වෙන්නේ හේතු ඵල. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වශයෙන් එයාට විග්‍රහ කරන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නේ හැදෙන විදිය, මෙන්න ප්‍රශ්නෙට පිළිතුර, මෙන්න ප්‍රශ්නේ පිළිතුර ක්‍රියාත්මක කරන විදිය. දැන් එතකොට මෙතන ප්‍රතික්ෂේපයක් තියෙනවද කිසිම දෙයක? කිසිම දෙයක ප්‍රතික්ෂේපයක් නැහැ. කිසිම දෙයක ප්‍රතික්ෂේපයක් නැහැ. විදර්ශනාවක් තියෙනවා. එයාට තමයි පින්නතුනේ සාමකාමීව පවතින්න හැකියාව ලැබෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මෙතෙක් වෙලා දේශනා කරන ලද ධර්මයෙන් ඔබට ලබා දුන්නු දෘෂ්ටිය කවරක්ද? ස්වාමීන් වහන්සේගේ දෘෂ්ටිය මොකක්ද? හොඳයි කියන්න බලන්න මං හරි සන්තෝෂයි දැනගන්න. මගේ දෘෂ්ටිය මේ වචන ඇතුළේ තිබුණු දෘෂ්ටියක් තිබුණ නම් කියන්න බලන්න. අන්තර්ජාලේ හරි ඉන්නවනම් කවුරු හරි කෙනෙක් ආනන්ද හාමුදුරුවන්ගේ දෘෂ්ටිය මෙන්න මේකයි කියලා හිතෙනවනම් අනේ මට ලියලා එවන්න, කියන්න කෝල් එකක් දීලා කියන්න ඔබ වහන්සේගේ දෘෂ්ටිය මේකයි කියලා. මම හරි සන්තෝෂයි හැබැයි දැනගන්න. මහත් එයාගෙන් ප්‍රශ්න කරන්නත් ඉඩයි, හේතු විමසන්නත් ඉඩයි, කරුණ විමසන්න ඉඩයි අනිවාර්යයෙන්. මොකද මං හරි සන්තෝෂයි. මම දෘෂ්ටි දුරු කිරීමේ ප්‍රතිපදාවේ ඉන්නේ. සම්මා දිට්ඨික මාර්ගය කියන්නේ ඒක. සම්මා සංකප්පය කියන්නේ මේ මතවාද සංකල්පවල තියෙන දුරු කිරීමේ ප්‍රතිපදාවේ ඉන්නේ. හරි කැමතියි මං ඒවා දුරු කරගන්න. දැන් අපි කියලා දීලා තියෙනවනේ නේ දරාහර ශ්‍රාංක මාර්ගයේ පැති කඩවල් දෙක කොහොමද කියලා දීලා තියෙන්නේ? මෙහෙම කියලා දීලා තියෙනවා. මේ පැත්තේ තියෙන දැන් මේ පැත්තේ තියෙන දේවල් ටික ඔයත් ඔක්කොටම තියෙනවා. පුදජනායට තියෙනවා. මොනවල් තියෙන්නේ මේ පැත්තේ දැන් දෙකට බෙදෙනවා. උඩ ඉඳලා පල්ලෙහාට ගිය දෙකට බෙදෙනවා. දිට්ටි සීලොම මිනිස්යන්ට තියෙනවා. මොන මොනවා හරි ආගම් දෘෂ්ටි තියෙනවා. ජාතික වාර්ගික දෘෂ්ටි අනන්ත ප්‍රමාණ තියෙනවා. සංකල්ප තියෙනවා. මොනවා හරි ආගමික ජාතික වාර්ගික කුලමල සංකල්ප ඕන තරම් තියෙනවා. වචන මොන මොන හරි භාෂාවන් වල වචනවල වචී සංඛාර වශයෙන් උපාදාන වශයෙන් පවතිනවා. ඊට පස්සේ කම්මන්ත තියෙනවා. මනෝ කර්ම කාය කර්ම වචී කර්ම වශයෙන් බෙදී ඕනනම් තියෙනවා. ආජීව පැවැත්මක් තියෙනවා. ජීවන රටාව තියෙනවා. ව්‍යායාමය ඕනම දෙයක් සඳහා උත්සාහයක් වුමනා කරනවා. ඔය ඕනම දෙයක් පැවැත්වා ගැනීම සඳහා මිනිස්සුන්ගේ සම්ප්‍රදායක් ගැනීම සඳහා ව්‍යායාමයක් තියෙන්න ඕන. දෙයක් රැකගන්න ඒ ව්‍යායාමයේ තියෙනවා මිනිස්සු ළඟ. සිහිය හොඳට තියෙනවා. ප්‍රභාකරන්ටත් හොඳට හොඳ සිහියක් තිබ්බා. ඔසාමා බිල්ලාඩන්ටත් හොඳ සිහියක් තිබ්බා. විජේවීරටත් හොඳ සිහියක් තිබ්බා. හොඳ සිහියෙන් තමයි වෙලාවට බොහොමපි පුපුරවන්නේ. හරියට වෙලාව තැන අල්ලලා නැත්තම් සිහිය නැත්තම් වැඩේ කරන්න අමාරුයි. සමාධිය ඒගොල්ලන්ට සමාධියක් තිබුණා. මිත්‍යා නේද? කාට කාටත් බුදුන් සත්‍ය ඔක්කොටමත් තියෙනවා. මේ සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, මිත්‍යා සමාධියක් තියෙනවා. දැන් සංගීතය ශ්‍රවණය කරද්දිත් ඒ සමාධියක් ලැබෙනවා. හැබැයි සම්මා සමාධිය නෙමෙයි. දැන් නැත්තේ මොකද්ද? මෙන්න මේ උඩ ඉඳලා සම්මා කියන ගුණය. එහෙමනම් සම්මාපනහිතං චිත්තං, මෙන්න මේ සම්මයක් ධර්මයේ සිත පිහිටවා ගැනීම තමයි ඔබට තියෙන ලොකුම අභියෝගය. එතකොට බලන්න දිගටම මේ අටටම එක වචනයයි මේ පැත්තේ තියෙන්නේ. සම්මා කියන ගුණය එකට වර්ධනය වෙනකොට මේ අටටම එක විදියට බලපානවා. මේ අටේරිම තියෙන බලවේග දුරු වෙනවා. සම්මා කියන ගුණයට, සම්මයක් ඥාන කියන ගුණයට, සම්මයක් සිත කියන ගුණයට, සම්මයක් ධර්මයේ සිත පිහිටවීම කියන ගුණයට මේක වර්ධනය වෙලා මේවයි තියෙන මේ අවිද්‍යාත්මක බලය නැති කරලා දානවා. දිට්ඨියේ තියෙන අවිද්‍යාත්මක බලය නැති කරලා දානවා. දැන් රහතන් වහන්සේටත් පේනවා, මේ ලෝකේ ඔබටත් පේනවා. ඔබේ ප්‍රශ්නේ මොකද්ද? දිට්ඨිය. රහතන් වහන්සේට ප්‍රශ්නයක් නැත්තේ මොකද? දිට්ඨි නැති බව. ඔබටත් ශරීරයක් තියෙනවා කියලා හැඟෙනවා. රහතන් වහන්සේටත් තේරෙනවා මට මේ ශරීරයක් තියෙනවා කියලා. ඔබේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? දිට්ඨිය. ඒ දිට්ඨිය නිසා තමයි කියන්නේ ඔයා ඇත්තන්න පුළුවන් ද අපේ මයිල් ගහක්වත් හොලවන්න. ඒ කියන්නේ මයිල් ගහත් හරි හයියයි. ඇඟේ නෙමෙයි දිට්ඨියෙන් ඒක අල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ මයිල්වත් හැලෙන්නේ නැහැ ලේසියෙන්. එහෙම කියනවා නේද කට්ටිය? ඒ කියන්නේ තමන්ගේ ප්‍රබලත්වය කියන්නේ එහෙමයි. ඒ කියන්නේ එයාත් හරියට තියෙනවා. අපේ වහල උඩින් කපුට එක්කත් ඉගිලෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා කපුටු දන්නවා මේ අහවල් කෙනා ඉන්නේ හොඳ වචනයක් කිව්වා අපේ එක මහත්මයෙක් මට දවසක් කෝල් කරලා. මේ ලෝකයේ අපි කියනවා මේකේ එක්තරා විදිහක අපිට හිතන්න දෙයක් මේක තියෙන්නේ. මම ඉස්සර හිතාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මොලේ 100ට 100ක් පාවිච්චි කරලා උත්තමයා කියලා අපි පිළිගරගෙන හිටියලු. ඊට පස්සේ කියනවා කාලයක් ගියාට පස්සේ යාට තේරෙනවලු නැහැලු බුදුරජාණන් වහන්සේ 100ට 100ක් ඔළුව පාවිච්චි කරපු ගණන් නෙමෙයි, මේ 100ට 100ක්ම මේ ඔළුව අතහැරලා මේ 0 වෙච්ච කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා.
මම අහුව ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ එතුමා කියනවා නෑ සායනහස මේ අපි මේ ඔළුව පාවිච්චි කරන්නේ මේ ලෝකේ තියෙන නොයෙකුත් කෛරා ටිකකම් කරන්න. මේ ඔළුව අපි හැමතිස්සෙම ඔළුව කඩාගෙන මේ වැඩ කරන්නේ කෛරා ටිකකම් කරන්න. බුදු කෙනෙකුට මේ මොකක්වත් උවමනා කරන්න නෑ. උන්වහන්සේට මේ 0 එකට ඇවිල්ලා ඉන්න පුළුවන්. එයාගේ එයාට තේරෙන විදියට එයා ව්‍යාපාරිකේ ඒ ව්‍යාපාරික මහත්මයාට එයාට තේරෙන විදිය එක විදියකින් දහම. දැන් එක දාර්ශනිකයෙකුත් කියලා තිබුණා සත්‍ය ප්‍රකාශ කරන කෙනෙකුට කිසි දෙයක් මතක තබාගෙන ඉන්න උවමනාවක් නෑ කියලා. දැන් ඔය බොරු වැඩ කරන කට්ටියට හැමතිස්සෙම ඔලුව ගැක්කුම් හැදෙන්නේ නැහැ. හැමතිස්සෙම ඔන්ලයින් එකේ ඉන්න ඕන, මේ ඔන් එකේ ඉන්න ඕන මෙයාව තියාගෙන. ඒ හේතුව කටින් පිට වෙයි, පණී එළියට යයි, කියවෙයි, හීනෙන් දොඩවයි කියලා හිතෙනවනේ. ඒ නිසා ඔළුව හැමතිස්සෙම ඔන් එකේ තියාගන්න වෙනවා. ඔන් එකේ තියාගන්න ඉන්න වෙනකොට ඔළුව කැක්කුම හැදෙනවා, ඔළුවේ අධික වෙහෙසක් හැදෙන නිසා. ඒ නිසා සත්‍යවාදී මිනිසෙකුට කිසිවක් මතක තබාගෙන සිටීමේ අවශ්‍යතාවයක් නෑ. එයා ඔහේ ඉන්න නිදහසේ කියන්න දෙයකුත් නෑ, කියවෙන්න දෙයකුත් නෑ, කියන්න ඕන දෙයකුත් නෑ, ඇලෙන්න දෙයකුත් නෑ, ගැටෙන්න දෙයකුත් නෑ, බැඳෙන්න දෙයකුත් නෑ. ඒක නිසානේ අර වෙනම සුඛේකුත් තියෙන අනවජ්‍ය සුඛේ කියලා. තමන් වැරද්දක් නැති නිසා ඇති වෙන සුඛයක් තියෙනවා අනවජ්‍ය සුඛය. ණය නැත්තම් අනන සුඛය. එයාට තියෙන මේ ඔක්කොම සුවට එකතු වෙනකොට තමයි නිවන් සුව දැනෙන්නේ. තමන් නිවිලා නිවිලා කියලා කියන්නේ අර හැම පැත්තකින්ම එයා දුරු කරන්නේ අකුසලය. අකුසලය වටේම දුරු කරලා ඉවරනාට පස්සේ එයාට දැනෙනවා නිවන් සුව. එයා ඉන්ද්‍රියට බැසගන්නේ, ඒ ඉන්ද්‍රිය තුලින් රූපයට බැසගන්නේ, ඒ ඉන්ද්‍රිය තුලින් ශබ්දයට බැසගන්නේ, ඒ ඉන්ද්‍රිය තුලින් ගන්ධයට, රසයට, ස්පර්ශයට, චේතනාවට බැසගන්නේ. බැසගන්නේ නැති නිසා සියලු සංස්කාරක ධර්මයෝ නিত্য මංගල ආත්ම වශයෙන් ගන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කොට සලකා අතහරිනවා. අතහැරියට පස්සේ යාට ලැබෙනවා නিত্য මංගල පරම සුන්දර නිවන. හරියට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගත්තොත් අනිත් පැත්තෙන් ලැබෙන්නේ මොකද්ද? නিত্য මංගල පරම සුන්දර නිවන. දැන් නිවන නিত্যයි, නිවන මංගලයි, නිවන සුන්දරයි. ඒ පින්වාක්‍ය කියන්නේ මන් නෙමේ. නিত্য මංගල වූ පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීමට මේ දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි සිතා චිත්තම් ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් යුදෝවි සාදු කියලා කියන්නේ අන්න එතකොට. හැබැයි මොනවා කියවද කියලා දන්නේ නැහැ. නিত্য මංගල පරම සුන්දර ඒකල ගියාත් භාවයෙන් නිකන් ඔටෝමැටික් ඇවිල්ලා ඩොක් ගාලා වැටේ කියලා ඔළුවට හිතා. මේ අපේ මිනිස්සු විශ්වාසයන් වලට වැඩිපුර ඉඩ දීලා තියෙනවා කියන එකේ අදහස ඒ මිනිස්සු මුකුත් කරන්නේ නැහැ කියන එක. යම් කිසි රටක වැඩිපුර ආගම් අරවමේම විශ්වාසයන් වලට වැඩි නැහැයි කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මිනිස්සු විසින් යමක් කරනවා. දැන් NASA ආයතනයේ පරීක්ෂණ ටික දෙවිවරුන්ට බාර දුන්නොත් එහෙනම් කොහොමද වැඩේ? සියලුම පරේෂණ දෙවිවරුන්ට බාර දෙනවා. ඒ ආගම් වලට බාර දෙනවා, විශ්වාසයට බාර දෙනවා, ග්‍රහයන්ට බාර දුන්නොත් එහෙම. මේ වෙනකොට NASA ආයතනයක් නැහැ. එතන මොකක් හරි පැලක්, මොකක් හරි මේ හේනක්, මණ්ඩියක්, මොකක් හරි කුඹුරක් වගේ එකක් තියෙයි එතන. නෑ, ඒ මිනිස්සු එහෙම දේවල් වලට බාර දුන්නේ නැහැ. හැමතිස්සෙම මිනිසාගේ තියෙන බුද්ධිමය මහිමෙන් තමයි මේ හැම යන්ත්‍රෝපකරණයක්ම නිෂ්පාදනය වෙන්නේ. හැම කැමරාවක්ම, හැම පරීක්ෂණයක්ම, හැම කිරණක්ම, ධාරාවක්ම නිර්මාණය වෙන්නේ මිනිස් ඥානයේ බලයෙන් කියලා අර කාටවත් බාර දෙන එක ඔක්කොම අතහැරලා හැමතිස්සෙම තමා තමා කෙරෙහි ඕ ශක්තිය නිපදවා යුතුයි මේ පරේෂණ කළ යුතුයි කියන තැන තමයි ඔවුන් ඉන්නේ. තේරෙනවනේ? දැන් ඕක මම කරා දවසක් මගේ වාහනේ යන ගමන් මගේ රියදුරු එක්කෙනා මේ ඉක්මනින්ම දේවාලයට පඳුරක් දාන්න හැදුවා කියලා. ඒ මං කෝයි දාන්න එපා දැන් මම. මං අහුව ඇයි කියලා. නෑ උඹ දෙයියන්ට බාර දීලා උඹ නිදා ගන්නවා මේ වාහනේ. මේක එලවන්නේ. උඹ එන ගමන් දාපන් මෙතෙන් පඳුරක්. දැන් උඹ එලෝපන් වාහනේ මෙතෙන් ඉඳලා. නැත්තම් මිනිහ කරන්නේ පඳුරක් දාලා රුපියල් දෙකක් දීලා දෙයියන්ට බාර දෙන වාහනේ මිනිහ නිදා ගන්නවා වාහනේ එලවන ගමන්. මං කව දැම්ම දාන්න එපා ඕක ඉවරයි කියලා. ඊට පස්සේ හරි කිව්වා. දැන් ඊට පස්සේ එනකොට මං ආයතන දේවාල ළඟ නතර කරන්න කියලා මං කව දැන් දීලා දාලේනෝ කියලා. ඒ දාලේදී ඒ පොඩට තා පොඩෙන් හප්පනෝ තැනක ගිහිල්ලා. මං කව දැන් උඹ දෙයියන්ටනේ වාහනේ බාර දුන්නේ. දැන් මේ රටේ රියානුතුරු ඇයි? දේශපාලනය කරන්නේ දේශපාලනේ බලය රැකෙන්නේ දෙයියෝ. ඒගොල්ලෝ ගිහිල්ලා දෙවිවරුන්ට සෑහෙන බාරහාර මේ වෙලා අත්තොල මේවා දාලා පන්ටු දාලා අත්තල කරකවලා ඒ හරි මේ ඔක්කොම දෙයියන්ට දීලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සුත් එහෙම වාහනත් දෙයියන්ට දීලා තියෙන්නේ. ගෙවල් දොරවල් ඔක්කොම ව්‍යාපාරික ස්ථානත් දෙයියන්ට දීලා තියෙන්නේ. වෙන රටවල් වල දෙයියන්ට දෙන්නේ ඒවට වෙනවම මේ අර ගිනි නිවන බට ඒ වගේම ආරක්ෂිත උපකරණ එලාම්ස් ඒ වගේ දේවල් හයි කරලා තියෙන්නේ. ඒ රටවල ගියාම ගිනි ගත්තොත් එහෙම වදින්න. මෙහි ගිනි ඒව මේව නැති වෙන ගිනි පිරිත් වගේ දේවල් තමයි කියන්නේ. හන්දෑවට රේඩියෝ එකේ ගිනි පිරිත් දානවා. ඒ ගිනි දේවල් ඒ රටවල එලාම්ස් හයි කරනවා. ඉතින් හරි ෂෝක් රටක් ඉදේ. හරි 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 ලස්සනයි. මිනිස්සුන්ට ප්‍රශ්න වලින් ගැටළු වලින් අඩුවක් නෑ. එනිසා මේ නිවන කියන එක ටික අටපිරිකරකට බාර දුන්නෝ. දැන් අටපිරිකර පූජ කරාම ඒහි භික්ෂු භාවය ලැබෙනවා කියන මිත්‍යාවක් දැම්මහම මේ ඉන්න මේ පුස්කාපු අටපිරිකරවල පූජ කරන ඔක්කොම ඒහි භික්ෂු භාවයෙන් මහන වෙනවද? ඒ කාලේ බුදුහාමුදුරු බල්ල කියයි උඹ යකෝ පූජ කරලා තියෙන පුස්කාපු අටපිරිකර මේකට දෙන්න බෑ ඒහි භික්ෂු භාවය කියයි. ඒක පන්සලට ගියා ආයි කඩේට ගියා. ආයි පන්සලට ගියා ආයි කඩේට ගියා. සමහරట్లాට පන්සලින් අරන් යන්නේ. දැන් කඩෙන් ගත්තොත් 3-4000ක් කර නිසා ඉතින් පන්සලටම ඇවිල්ලා ඔක රුපියල් 18500ට අරන් යනවා. අරන් ගියලා සමහරట్లాට ඒ හාමුදුරුවන්ටම පූජ කරනවා නැත්නම් ඒක වෙන හාමුදුරුවන්ට දෙනවා. ඉතින් ඕවට බාර දෙන්න එපා ජීවිතේ හැමතිස්සෙම තමා ළඟට ගන්න. තමාගේ වගකීම්ත තමා තමාව විදර්ශනා කළ යුත්ත තමන් ජීවිතේ තේරුම් ගත යුත්ත තමන් නොදන්න බලවේගවලට නොදකපු බලවේගවලට එහෙම ලෝකෙට දීලා යන්න එපා. තමන්ගේ මනස විශ්වාස කරගෙන තමන්ගේ විදර්ශනාව විශ්වාස කරගෙන තමන්ගේ පරේෂණය තමන් සිද්ධ කරන්න. එවිට තමන්ගේ ආධ්‍යාත්මය දමනය වෙන්න පටන් ගනී. තමන්ගේ චින්තාමය ප්‍රඥාව හිතන්න පුරුදු වීම පටන් ගන්න පුළුවන්කම ලැබේ. ඊට පස්සේ යාට පුළුවන්කම තියෙනවා තමන්ගේ ආර්ථිකය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. රටක දේශපාලනය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඡන්ද කාලයට හරි පොඩ්ඩක් ගැඹුරින් හිතලා මේ කාලේ දී යුතු සුදුස්සා කවුද කියලා තේරුම් ගන්න ඡන්දේවත් දේවි අඳුම තරමේ රටට ආදරේ මිනිස්සයා කවුද කියලා හොයලා බලලා පක්ෂපාත ભેද නැතුව රට වෙනුවෙන් හිතලා දේවි පක්ෂයක් පාටයක් නැතුව එතෙන්ට මනස නැමෙන්න ඕන. නැත්නම් අර පක්ෂ උපාදාන වෙලා තියෙන්නේ ගලවන්න බෑනේ. අර මේ වයසක අම්ම කෙනෙක් මම දැක්කා අන්න තමයි මාගේ කුණුදු ඡන්දය 1975 මම පාවිච්චි කරේ මේ පක්ෂයට. එදා ඉඳලා මේ පක්ෂයට මම දැන් ගියුවා. මේ පව් දර්ශනයක් නැහැ, අවබෝධයක් නැහැ. ඉතින් සමස්ත රටක් හැටියටම ඒ අවුලට භාජනය වෙන අතරේ ඔබත් ඒ අවුලට යන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙක් ගවේෂකයෙක් ආධ්‍යාත්මික පරේෂකයෙක් මනෝ විද්‍යාඥයෙක් හැටියට ඔබ තුල ඔබ පරේෂණයක් කරන්න හැබැයි අර මනෝ විද්‍යාඥයෝ පරේෂණය කරන්නේ වෙන වෙන අරමුණු තක ඔබ නිවන අරමුණු කරගෙන නිදහස් වීම අරමුණු කරගෙන දැන් අපි මේ පරේෂණය කරේ ධර්මයේ වෙන කිසිවක් අරමුණු කරගෙන නෙමෙයි මට නිවෙන්න ඕන මේ හිතෙන් ගැලවෙන්න ඕන මේ හිත හරීම දුකක් එච්චරයි හිතෙන් නිදහස් වෙන්න ඕන මට මාව දුකක් මගේ මමත්වය දුකක් කුමක්ද ආයාසයෙන් දරාගෙන සිටිනවා ඒ මා බිමින් තැබිය යුතුයි ඔළුවේ තිබෙන මල්ල මේ හිතේ ගොඩ ගහගත්ත මල්ල මම බිමින් තැබිය යුතුයි ඒකනේ ආය සාසන ධර්මයේ කියවෙන්නේ හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වාගේ අඳුරේ සිටින කෙනෙකුට පහනක් දැල්වුවා වාගේ මම් මුලා වූෙකුට මග කියා දුන්නා වාගේ වසා තිබුණු දෙයක් විවර කළා වාගේ ස්වාමීනි මගේ මනස ආලෝකමත් වුණා ප්‍රභාස්වර වුණා නිදහස් වුණා තේරුණා නේද ඉතින් අපිත් ඔය අවුල හිටියා මේ උතුම් දර්ශනේ අපි තුල පහළ වෙනකම් දැන් මට මේ ඇත්තන්ට මේ බණ කියන්න ඕනේ මෙච්චර මහන්සියලා සල්ලි හම්බ කරන්න නම් දැන් මේ ශාලාව සමහරලාට හයර් කරන්න පුළුවන් දවසට 50,000 ගානේ හයර් කළා නම් ජීවත් වෙනවද අර එහා පැත්තේ මේ බිල්ඩින් එකේ යටකොටසේ ඉල්ලුව මාසෙට ලක්ෂයක් දෙන්නම් කියලා කපුවේ ඉතින් දුන්නා නම් හම්බ වෙනවනේ ඉතින් අපි මේව හයර් කරන්නෙත් නැහැ ඒව දේවාල වලට දෙන්නෙත් නැහැ සද්ධර්මයේ කියාගෙන ඒක වරදක් කියලා කෙනෙක් හිතනවා නම් එයාගේ තියෙන්නේ ද්වේෂ සාගත සිතෙහි තියෙනා වූ ප්‍රශ්නයක් ලෙස වෙන දෙයක් නම් නෙමෙයි තියෙන්නේ මේ ලෝකේ ලෝතුරා බුදු කෙනෙක්ගේ වරදි දැක්කා ඈ බුදුහාමුදුරු ලාභ සත්කාරවලට යනවායි කියලා මෝඩ මිනිස්සු කිව්වනේ ඉතින් බැලූ බැල්මට මෙහෙම අවබෝධයෙන් බලද්දී කාටත් තේරෙනවා එහෙම එකක් අවශ්‍ය නැහැ බුදුහාමුදුරන්ට කියලා මොකද උන්වහන්සේ මේ සුද්ධෝදන මහරජතුමාගේ පුත්‍රයා මේ මොනෝද මේ ලාභ සත්කාර මේ එක එක මිනිස්සු දෙන මේ පුංචි පුංචි දේවල් පොඩි පොඩි ආරාම කුටි වලට ඇලෙන්න ඕනද ඒව දාලනේ ආවේ ඉතින් සාමාන්‍ය බුද්ධින් එක බලන්න බැලුවම ඒක තේරෙනවා ලෝතුරා බුදුහාමුදුරුවන්ට කාන්තාව වල්ලලා ප්‍රශ්න හැදුවා. ඒකෝර දන්න උගත් සමාජයේ බැලුවා මේ සිද්ධාර්ථ ගෞතමයන් කාන්තාව එකෙක් නෙමෙයි මේ රටේ ඉන්න ඕනම කෙනෙක් ගන්න පුළුවන්. ඒ රජ කාලේ ඒව හොයාගෙන ආපු ගමනක් නෙමෙයි මෙයාට තියෙන සරල බුද්ධියෙන් බැලුවා බුද්ධිමත් ජනතාව ඒක බාරගත්තේ නෑ. දැන් ඕගොල්ලෝ විශ්වාස කරනවද බිල් ප්‍රේට් රුපියල් 100ක් හොරකම් කරයි කිව්වහම මේ අර මිනිස්සයා මේ ලංකාවට ඇවිල්ලා ඔව් අර පාරක් හදලා ඒකෙන් රුපියල් 5000ක් වේදාන් ගිහිල්ලානේ කවුද මේ බිල් ග්‍රේ ඒව විශ්වාස කරන්නේ නැහැ ඒව විශ්වාස කරන්නේ නැහැ එහෙම සරල බුද්ධයක් තියෙනවා මේ රටක ලෝකයක දැන් ලෞතරා බුදු කෙනෙක් ජීවමානව නැති කාලයේදී වරදක් අඩුපාඩුවක් කාතුලෙනුත් විය හැකි නොදැනුවත්ව ඒක එහෙම කියන්න හේතුව තමයි මේ ආනන්ද හාමුදුරුවෝ පවා සමහර වෙලාවට සෝහාන් මාර්ගඵල ලැබපු ආනන්ද හාමුදුරුවෝ පවා කියන දේවල් වලට සමහරලාට බුදුරජාණන් වහන්සේව සංශෝධන ඉදිරිපත් කළා එහෙම කියලා තියෙනවා දැන් අර කල්යාණ මිත්‍රත්වය නේද ස්වාමීනි 100ට 50ක් උපකාර වෙන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ 100ට 100යි ආනන්දයි මොකද හේතුව මේ කල්යාණ මිත්‍රත්වයේ නැති වුණොත් කීයකටවත් දෙක තේරුම් ගන්න බෑ ඒක මමත් ඒ ලෙසම 100ට 100යි කියලා මම පිළිගන්නවා මොකද හේතුව මට උවමනා වෙලා තිබ්බට නිවන් දකින්න මං ගහක් යටට වෙලා හුස්ම දිහා බලන් හිටියත් භාවනා කරත් මට මුළු ලෝකෙම තිත්ත වෙලා හිටියත් පින්නතුනේ මේ ක්‍රමවේදය කවදාවත් මේක අවබෝධ වෙන්නේ නැහැ මං ඒක පිළිගන්නවා අපිට උපකාරක උනේ කල්යාණ මිත්‍රත්වයම හැබැයි මම සෝහන් නෙමෙයි ගුටි කන්න බෑනේ සකදාගාමිත් නෙමෙයි අනාගාමිත් නෙමෙයි රහත් වෙලක් නෑ බුදු වෙලක් නෑ පසේ බුදු වෙලක් නෑ හැබැයි එකක් පතර තියාගන්න ඕන පුතජනත් නෙමෙයි ආනන්ද හැමතුරු පුතජන නෙමෙයි තේරුණානේ අන්න ඒකත් මතක තියාගන්න එහෙනම් කවුද යෝ ධම්මං පස්සති සෝමං පස්සති දැන් තර්ක කරපංකු මාත් එක්ක හපනෙක් ඉන්නව නැකිරල මොනව හරි කියන්න මම මේක ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා කෙව්වහම අර එක කාන්තාවකට හිතනවලු මෙන්න බොල බඩුව කියලා හිතනවලු මෙන්න වැඩේ ආවා මෙන්න බෝම්බේ පත්තු වුණා මෙන්න ටැලන්ට් එක මේ බණ ප්‍රතික්ෂේප කරගෙන ආපු එක නරාදන් වහන්සේලා ඔය කොච්චර ඇවිල්ලා බණ කියන මේ වචනේ අහුණා විතරයි මෙන්න බොල බඩුව එදා ඉඳලා ආව දිගටම වැඩසටහනවලට එදා ඉඳලා ධර්ම මාර්ගේ හොයාගෙන යනවා ඒක තමයි එයාගේ තියෙන අභියෝගය පරේෂණය දන්න කෙනා දන්නා ඒක ඒකේ තියෙන ශක්තිය කොච්චරද කියලා ඒක අල්ලගන්න ඒක තේරුම් ගන්න එයාට ලොකු ශවියක් තියෙන්න ඕන බලයක් තියෙන්න ඕන මොකද්ද ඒ කිව්වේ කියලා කතාව තේරුම් ගන්න එනිසා කුණුගොඩවල් හොය හොයා යන නිලමැස්සෝ නොයමු අපි මල් සොයා යන රොන් සොයා යන සමනැල්ලුන් බඹරුන් වෙමු අපි ඒ කියන්නේ හරි දේ හොයාගෙන යන මේ ලෝකේ කොටස් දෙකක් ඉන්නවා නිලමැස්සෝ ඉන්නෝ කුණුමයි පාගෙන යන කොතන හරි තියෙන කුණුගොඩක් සමනැල්ලෝ ඉන්නෝ ඒගොල්ලෝ කුණුගොඩක හරි මල් ගහක් හොයාගෙන යනවා ඔයත්තන්ට විශ්වාස කරනවද මම ගිහිල්ලා තරුණ කාලෙදි හිඟන සීයලා ඉන්නවනේ හිඟා කරන සීයලා යනවා කීයක් හරි ඉස්සල්ලම දෙනවා නැත්නම් ඒ මිනිස්සු මාව එලවනවනේ තමුසේ මොකටද මෙතන ආයේ මගේ හිඟා කන එකට වරක් ගන්න කියලා ඉස්සල්ලම දෙනවා රුපියල් 100ක් 200ක් හරි දෙනවා දීලා ළඟින් වාඩි වෙනවා එතකොට මිනිහ සන්තෝෂයිනේ කීයක් හරි දුන්නනේ දවසකට ආංකල් කොහමද කියලා ඉතින් මං කතාව පටන් ගන්නවා කතාව පටන් අරගෙන මට ඕන මේ මිනිස්සේ හිඟන්නේ කුණේ කොහොමද කියලා බලන්න අමාරුයි මං ඉතින් එයාගේ අතීත කතා ප්‍රවෘත්ති ඔක්කොම අහනවා කසාද බැඳලා හිටියද කසාද කීයක් බැඳද මොකද්ද උනේ කොහොමද කරේ කොතනද දැම්මේ දරුවෝ ඉන්නවද ඔය කතාන්දරේ ඔක්කොම ගිහිල්ලා මං කොහොම හරි හොයාගන්නවා මේ මිනිස්සේ හිඟන්නේ කුණේ කොහොමද කියලා ඔයාගෙන මම කරන වැඩේ මූ කරපු දේවල් එකක්වත් මන්නම් කරන්න හොඳ නැහැ කියලා. මොකද හේතුව මේ කරපු දේවල් ටික කරොත් එහෙම හිඟා ගන්න වෙනවා. ඈ ගොඩාක් හරි හම්බ කරලා, ගෙවල් දොරවල් එහෙම හදලා, දරුවෝ හදලා. ඒ වුණාට ඒක තුළ කිසිම යථාර්ථයක් නැහැ. ඔය බින්න බහැගෙන ඉඳලා ගෑණි ටික කාලයක් ඊට පස්සේ එළවලා. ඒ වගේ දේවල් වෙලා විවිධ සිද්ධීන් වෙලා. ඉතින් මේ සිතෙහි තියෙනවා. ඉතින් මම වයසක අංකල්ලගෙන් අහනවා. අංකල් දැන් වයසයිනේ. දැන් ලස්සන ගෑනු ළමයි එහෙම මෙතනින් එහෙම යනවනේ. අංකල්ට මොකුත් හිතෙන්නේ නැද්ද? අන්න එදා තමයි මම අංකල්ලා ගැන හොඳට දැනගත්තේ. මෙයා කියනවා ළමයෝ ගත වයසට ගියාන හිත වයසට ගිහිල්ලා නෑ නෑ කියලා කිව්වා. ඒ කියන්නේ අංකල් හිතෙන් තාම තරුණයි. ලේසි නෑ මිනිහා. ශරීරයේ වයසට ගියත් චිත්තචෛතසික රූපය යන්නල අර ඒ විදියෙම ඒ උපාදානයන් සිද්ධ වෙනවා කියලා. එතකොට මම තේරුම් ගත්තා එහෙනම් මේ වයසට ගියාට මිනිස්සේ බුද්ධිමේ වශයෙන් මුහු පුරා යන්නේ නෑ. ඥානෙ දිනු කරගත්තේ නැති වුණොත් එතෙන්ට එන්නේ නෑ කියලා. ඒසා ඥානයේ වැඩිම තමයි වයසට යාව. තියෙනවන වයෝ වෘද තියෙනවා, ගුණ වෘද තියෙනවා, ඥාන වෘද කියලා තියෙනවනේ නේ. ඒතකොට සමහර අය වයෝ වෘද විතරක් වෙනවා, ගුණ වෘද නැහැ, ඥාන වෘද නැහැ. සමහර අය වයෝ වෘද නැහැ, නමුත් ගුණ වෘදයි ඥාන වෘදයි. ධම පදයක් හැටියට, දෘෂ්ටියක් හැටියට, න්‍යායක් හැටියට, සංකල්පයක් හැටියට බලාපොරොත්තු වෙන්නට එපා. මේ සමස්තය තුළ ගොනු වෙන අපූර්ම ශාන්ත බව නිවන ඔබත් විඳින්න. මං හැමදාම ඉල්ලන්නේ ඔබ මේක පරීක්ෂණය කරන්න. ඔබට මේක දෘෂ්ටි නොමැති මාර්ගයක් කියලා හිතනවනම් මේ තුල අවධානය යොමු කරන්න, විදර්ශනා කරන්න. එවිට ඔබගේ කනට ඇහෙන්නේ නැති දෙයක් ඔබගේ හිතට ඇහෙන්න පටන් ගනී. ඒ නිසා තමයි අර ආචාන්චා හාමුදුරුවෝ දේශනා කරේ මේ ධහම උදෙසා ඔබ යොමු කළ යුත්තේ ඔබගේ සවන් නොව ඔබගේ මනසයි. මොකද මේ මනසට ඇහුම්කන් දෙන්න පුළුවන්. හරියට මේ වගේ කාලේ ඔබ තේරුම් කරලා දෙන්න ආදරය කරන කාලේ වගේ කන්ද යොමු කරේ නෑ නේද? මනසනේ, මනසේ තියෙන සංවේදීතාව තමයි ඔවුන් මාරු කරගත්තේ. ආදරය කියලා එකක් ටික කාලයක් හරි පවත්වාගෙන හිටියනම් ඔබ තේරෙනවා ඒක යොමු කරන්නේ සවන්ව හදවතේ. කිව්වත් තේරෙනවා, කිව්වත් තේරෙනවා, නියඳ හිටියත් තේරෙනවා. මොකද හදවත සංවේදී කරගන්න. දහමත් එහෙමයි, සවන්ව ඔබගේ හදවත. මොකද හේතුව මේ හදවතේ භාෂාව ප්‍රබලයි වචනේ භාෂාවට වඩා. වචනේ ලදරු පාසලේ තියෙන්නේ හදවතේ සම්නිවේදනය ඉහළ විශ්වවිද්‍යාල මට්ටමේ තියෙන්නේ. ඊටත් එහා තියෙන්නේ විශ්වීය සංවේදීතාවය. බොහෝම සරල දෙයක් තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ දෘෂ්ටි ටික දුරු කරගන්නයි, අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙන් මෙහාට පනින්නයි, ඉන්ද්‍රියන් වලට සාපේක්ෂිතව හිතන ක්‍රමවේදයට වඩා ඔබෙන් හිතන්න දකින්නයි, පුරුදු කරන්න. සම්‍යක් ඥාන දර්ශනය පහළ වෙන්නේ එවිටයි. ඒ தত্ত্বය උදා කරවන්න පුදුම අපහසුාවක් තියෙන්නේ. මේ මිනිස් බුද්ධියේ තියෙන මලකඩ ලේසින් අතහරින්නේ නැහැ. මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, මගේ චින්තනය, මගේ හැඟීම, මගේ දෘෂ්ටිය, මගේ සංකල්පය, මම දකින විදිය. දැන් ඔයත් බුද්ධාගම හරි කියලා අල්ලගන්න. ඔය තරමටම තදින් අල්ලගන්නවා. මොකද්ද? මුස්ලිම් කෙනා මගේ මුස්ලිම් ආගම හරි කියලා. ඔය තරමටම තදින් අල්ලගන්නවා. කතෝලික කෙනා මගේ කතෝලික ආගම හරි කියලා. දැන් බුද්ධාගමේ නම් පදයක් වැරද්දුවාම ඒකත් එක්ක පොඩි ආගමකට එකක් ගිහිල්ලා ඉවරලා ඒක රණ්ඩුවක් වෙලා මොකක් හරි නතර වෙයි. දැන් මුස්ලිම් ධර්මයේ නම් පදයක් වැරද්දුවොත් මොකද කරන්නේ? අරන් ගිහින් බෙල්ල කපනවා. එතකොට ඒ ආගම් වලට වඩා පොඩ්ඩක් හොඳයි බුද්ධාගම. චුට්ටක් හොඳයි. ඒත් බුද්ධාගමේ තතරින්නේ ඉතින් මේ රණ්ඩු සරුවල් බරපතල විදිහට යනවා. ඒක තමයි හැටි. දෘෂ්ටිවල දෘෂ්ටිවල හැටි. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ අය අතරේ වෛරය, ක්‍රෝධය, පළිගැනීම, දර්ශනයක් නැති බව කියලා ඔවුන් දන්නේ නෑ. හුදු ව්‍යාකූල මනසකින් පැන නැගුණු දරදඬුකමක් දර්ශනයක් නෙමෙයි. එහෙමනම් අර වැරද්දක් කියන මනුස්සය ළඟට ගිහිල්ලා හරි දර්ශනය ඉදිරිපත් කරන්න ඕන. බුදුහාමුදුරන්ගේ ශාසනය එහෙමයි. බුදුහාමුදුරන් තිබුණු බලයට පුළුවන් එක වචනයෙන් කොසල් මහරජ බිම්බිසාර මහරජ මෙහෙට එන්න ඔය නිගණ්ඨය සහ අනිකුත් ඔය දෙසටත් අනිත් මිත්‍යා දෘෂ්ටික ආගම් ටික තියෙනවනේ ඔක්කොම ටික එළවලා දානවා මේ පළාතේ මම අධිරාජ්‍යයාගේ පුත්‍රයා මම සම්මා සම්බුදු වෙලා තියෙන ඊට පස්සේ මිනිස්සු ටික ඔක්කොම මෙතෙන්ට ගෙන්නලා මම බණ කියලා නිවන් දක්වනවා කරන්න දෙගුණද බැරිද කරන්න පුළුවන් යාළුකමටත් පුළුවන් රාජ්‍ය බලයටත් පුළුවන් දෙකටම කරන්න තිබ්බා කරේනේ ඇයි බුදු කෙනෙක් වෙනම මාර්ගයක් අනුගමනය කරේ උන්වහන්සේ anu ජටිලිය දමනය කරන්න ගමනය කරන්න ගියාම කුස්සියේ වැඩ ඉන්න ඉඩ දෙනවා ඇයි ඉන්නවා දර බලන්නවා මිනිස්සුත් එක්ක කෑම උයන්න දර බලනවා කෑම උයනවා ආහාර පාන උයනවා දර බලන බුදුහාමුදුරු කෙනෙක් හම්බුණා නම් ඕගොල්ලෝ බනහයිද අර හිඟන්නියක් ඔතලා මලකුණක් වීසි කරපු ඒ මලකුණේ සිවුරක් ඇඳගෙන යන බුදුහාමුදුරු හම්බුණා නම් බනහයි දන්න පිස්සෙක් යනවා ඔය පිස්සගෙන් කොහෙද අපි බනහන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අහසෙන් ෂඩ්වර්ණ රශ්මිමාලා පතුරවාගෙන ලත මෙහෙම කරගෙන බණ කියන කෙනෙක්. මොකද සංකල්පයේ බොහොම නිර්මාණශීලීව සාහිත්‍යකරුවා අපේ ඔළුවේ දීලා තියෙනවා. ඇත්තටම බුදුහාමුදුරන්ගේ ජීවිතේ එහෙම එකක් තිබුණේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතෙත් එහෙම දෙයක් තිබුණේ නැහැ. එතුමා දෙපා වෙහෙසවගෙන දූවිලි කාන්තාරවල ඇවිදගෙන ගියේ. අනිත් අයත් එහෙම තමයි. ඒ මවන ලද ඒ සංකල්පේ නැහැ. දැන් ওই ගීතවලින් මවන සොඳුරු ආදරේ තියෙනවද ප්‍රායෝගික ලෝකේ? නැහැ. චිත්‍රපටිවලින් මවන සොඳුරු ආදරේ තියෙනවද ප්‍රායෝගික ලෝකේ? අඩුම තරමේ රඟපාන නළුවත් ඒව කරපියකෝ විදියට උන් ඒක කරන්නේත් නැහැ. නළුව දිහා නිලිය දිහා බැලුවාම තුන් අවුරුදු 10ක් 20ක් යනකොට කසාද දෙක තුනක් කරගෙන. ඒ නිසා මේ මවාපාන ලෝකේ සාහිත්‍යමය ලෝකයට වඩා ප්‍රායෝගික ලෝකයට මේ පොළොවේ අඩිය ගහලා තේරුම් අරගෙන ජීවිතේ තේරුම් අරගන්න බලන්න. ජීවිතේ තේරුම් ගැනීමම තමයි ධර්ම තේරුම් ගැනීම කියන්නේ. ධර්ම තේරුම් ගැනීමම තමයි ජීවිතේ තේරුම් ගැනීම කියන්නේ. එනිසා බුදුන් දකින්න ධර්මයේ හරහා රූපයෙන් නොව එනිසා ඔබ අනාගතේ හරි ප්‍රාර්ථනා කරනවා නම් බුදු කෙනෙක් එදාටත් ඔබට දකින්න වෙන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන ක්‍රමයට ඔබට ධර්මයේ හරහාමයි බුදුහාමුදුරු දකින්න ඕන. දැන් ඔබ විශ්වාස කරනවද දේවදත්ත බුදුන් දැක්කේ නැහැ කිව්වොත් එක දවසක්වත්? ඇයි? බුදුන් කියන්නේ ධහමක්. එයා බුදුහාමුදුරු ළඟ තිබුණු సంతානය. ඒ సంతානේ දැක්කේ නෑ దేవదత్త. దేవదత్త මෙහෙම රූපයන් දැක්කා. ඒ సిద్ధార్థ කුමාරයාගේ රූපේ දැක්කේ. ඒ పంచස්කන්ධ රූපේ දැක්කේ. වක්කලියේ රූපෙ දිහා බලන් හිටියා. එයාට කිව්වා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. එහෙමනම් ඔබට අනාගතයේදී හැර බුදු කෙනෙක් సంతානයක් කරහ දකින්න මිස රූපයක් කරහ දකින්නට බෑ. ඒ නිසා ඕගොල්ලෝ පින් කරන්න ඕන సంతානයක් කරහා බුදු කෙනෙන් දකින්න ක්‍රමය හොයාගන්න නිසා රූපයකින් බුදු කෙනෙන් දකින්නට නොවේ. එහෙම බුදු කෙනෙන් දකින්න බෑ. බුදු කෙනෙකුට තියෙන වන්දනීයත්වය ගෞරවනීයත්වය ප්‍රසාදය දැක්කම හිතෙනවා අපිටත් නිකන් බුදු වෙන්න නැත්තම් කියලානේ. හැබැයි සය අවුරුද්දක දුෂ්කර ක්‍රියාවත් එක දෙන්නද කියලා අහුවොත් එතකොට නම් කියනවා එපා බුදුකමත් එපා කියලා. මොකද හේතුව ඒ දුකේදී මේ පැත්තෙන් බඩ අත ගෑවම කොඳුනාරටිය හසු වෙනවා. දැන් ඕගොල්ලන්ගේ පිටිපැත්තෙන් අත ගෑවත් කොඳුනාරටිය අහුවෙන්නේ නැහැ. බඩ පැත්තෙන් නෙවෙයි පිටිපැත්තෙන් අත ගැවට වෙන්නේ. ඇට කටු ටික මෙහෙම ඉටි 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 ගාලා අර කොඳුරාලේ තියෙන ඇට ටික මෙහෙම දිගට යනවා. හිතන්නකෝ කොහොමද කද්ද කියලා. එහෙම කැපවීමක් තුළ සොයාගත්ත මේ අසිරිමත් ධර්මය අපි අප්‍රමාදීව අවබෝධ කරගමු. අව්‍යාජ ලෙස, නිරහංකාර ලෙස, බොහොම මැදහත් සිතින් කාරුණිකව ශ්‍රද්ධාව උපදවාගෙන, සතිය සමාධිය ප්‍රඥාව උපදවාගෙන, තමන්ගේ සිත්වල හටගන්නා වූ කෙලෙස් වලට, මාන උද්දච්ච අවිද්‍යාවන් වලට, කාමච්ඡන්ද ව්‍යාපාද වලට හසු නොවි ඔබේ විමුක්තිය ඔබ සලසා ගන්න ධර්මය වෙනුවෙන් කරන්න දෙයක් ඔබට ඉතිරි කරලා නැහැ. සංඝයා වෙනුවෙන් කරන්න දෙයක් ඔබට නැහැ. බුද්ධ රත්නය වෙනුවෙන් දෙයක් ඔබට කරන්න නැහැ. ඔබට කරන්න තියෙන එකම දේ ඔබ වෙනුවෙන් යමක් කරගන්න එක විතරයි. මෙතන කාටවත් මට මුකුත් කරන්න දෙයක් නැහැ. මට මුකුත් කරන්න ඕනේ නැහැ. කවුරු හරි හිතනවා නම් මේ හාමුදුරුවන්ට අපි උදව් කරන්න ඕනේ කියලා, මට මුකුත් උදව් කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුව වෙනුවෙන් මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඕන දේ බුදුහාමුදුරුව කරගෙන ඉවරයි. ඔබ ඔබ වෙනුවෙන් යමක් කරගන්න. එතනින් ඔබ පූර්ණත්වයට පත් වුණාට පස්සේ ඔබ ලෝකයට ඒ ගෞරවය, ඒ ප්‍රසාදය ලබා දෙන්න. එහෙම නැතිව ඇති තේරුමක් නැහැ. පිළිමේ වන්දනා කරපු අය බුදුන් වඳින්න පටන් ගන්න අවබෝධයෙන් පස්සේ. ඒක දරුවෙක් කිව්වා, මේ අපි හාමුදුරනේ ඉස්සර මම වැඳලා තියෙන්නේ බුදු පිළිමේට. අර මොනවද ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් හදපු, ඔය එක එක අමුද්‍රව්‍ය වලින් හදපු, දැන් මේ පිළිම වහන්සේත් තියෙන්නේත් ෆයිබර් වලින් හදලා තියෙන්නේ. ඒක ෆයිබර් වලින් හදපු මේ පිළිමේකට වැඳලා තියෙන්නේ. දැන් මම වඳින්නේ බුදු හාමුදුරුවන්ට. ඒ කියන්නේ මට පිළිමේ නෙමේ පේන්නේ, මට බුදුහාමුදුරුව පේන පිළිමේ හරහා. දැන් අපි කෙනෙක්ව හඳුනගත්තට පස්සේ නිකම්ම මිනිස්සෙක් නෙමෙයිනේ අපිට, නේද? එයාව අපිට පේන්නේ එහෙමයි. දැන් අම්මා කියන්නේ ශරීරයක්ද? නෑනේ, ගුණයක්. තාත්තා කියන්නේ ගුණයක්. එතකොට බුදුහාමුදුරුව කියන්නේ අනේ ඊට වඩා මහා ප්‍රතාපවත් ගුණයක් පේන්නේ. ඡාය රූපේ ඉස්සරහා තියාගෙන අපි ඒකනේ දකින්නේ. ආරූපේ නෙමෙයිකේ ගුණේ දකින්නේ. අන්නේ ගුණේ දකින්න පුළුවන්කම තියෙන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ. එනසා පිළිම වහන්සේ තුල සැඟවුණු ධර්මය ඔබ දකින්න. එවිට ඔබ එදා ඉඳලා බුදුන් වඳීවි. නැත්තම් කවුරු හරි බුදුන් කියලා රැවටුනොත් පිළිමෙට වඳීවි. බුදුන් කියලා රැවටුනොත් පිළිමේ, අන්න පිළිම කඩාවේ. දැන් සමහර අය පිළිම කඩලත් දාන්නේ බුදුහාමුදුරුව කැඩුවයි කියලා හිතලා. ඒකට අපහාස කරන්න පුළුවන්ද කියලා වැඩ කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය එන්න එන්න ලෝකේ ප්‍රබල වෙනවා. ඒකෙන් බේරෙන්න බැහැ. මේ විදියට තව කොහොම හරි අමාරුවෙන් මේ දර්ශනය පවතිවි. තව ඕනම් අවුරුදු 2000ක් 2500ක් තියේද කියන්න බෑ. ඒක සෑහෙන යුගයන් වලට පාත්‍ර වෙලා පවතිවි. මොකද අනාගතය කියන්නේ ඉතාම භයානක කාලයක්. අනාගතය කියලා කියන්නේ ඉතාම භයානක කාලයක්. ඒ කියන්නේ රටක් විනාශ කරන්න එක බෝම්බයයි ඕන. ඒක අනාගතේ භයානක කාලයක් කියන්නේ. එක න්‍යෂ්ටික අවියයි ඕන. දැන් මේ අපේ මේ පුංචි පෘතු මේ ලංකාව වැනි පොඩි දූපතකට මොකද්ද ඕන? එක න්‍යෂ්ටික අවියයි ඕන ලංකාවම විනාශ කරන්න. ඇඩි දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒක ලංකාවේ තුල ගහන්න ඕනේ. අර මූදට ගිනිල්ල මූද මැද එකක් පිපිරෙවුවා නම් ඒකේන රැල්ලෙන් මේක වෙහෙලා යනවා. එච්චරයි. ඇඩි දෙයක් කරන්න දෙයක් නැහැ. දැන් මේ වෙනකොට එහෙම දේවල් හත්තදා බලන මූද තුල විශාල අභ්‍යන්තර පිපිරීමක් ඇති කළාම ඒකෙන් නැගෙන රැල්ල ඇති රටක් විනාශ කරන්නේ. ඒ තරම් භයානක යුග යුගයන් වලට එනවා. සදාකාලික ජීවත් වෙන්නේ තව අවුරුදු 50යි 60යි 2100 වෙනින් ජීවත් වෙන්නේ. මරණානුස්සති භාවනාව යොදා ගන්න, අප්‍රමාදීව ධර්මය හොයන්න, ධර්මය විනිශ්චය කරන්න. මම සුදුස්සෙක් නෙමෙයි, තෝබුලතාව මෝඩෙක් කියලා තමන්ගේ හිතට කියන්න ඕන. ඔබ විනිශ්චය කරන්න සුදුස්සෙක් නෙමෙයි. ඔබ විනිශ්චය කරපන් රහත් වෙලා ඇවිල්ලා මාර්ගඵල ලැබලා ඇවිල්ලා, එතකම් විනිශ්චය නොකර හිටපන් කියලා ඔහොම තියාගන්න ඕන. නැත්තම් අතිපණ්ඩිතය වෙලා ගිහිල්ලා විනිශ්චය කරන්න ගිහිල්ලා ධර්මය විනිශ්චය කරන්නත් බෑ. තමන්ට ලෝභ දේශ මොහ හට ගන්නවා, තමන් අනාථ වෙනවා. ඒ නිසා තමන්ගේ සසර බේර ගැනීම තමන් සතුව තියෙනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.